හොඳයි, අපි අද මහා චත්තාරීසක සූත්‍රය සාකච්ඡා කරමු කියලා කතා කරගත්තේ. එතකොට මේ මහා චත්තාරීසක සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සවැත් නූර අනීපිඩු සිටු විහාරයේදී භික්ෂුන් වහන්සේලා අමතනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, අරියං වූ භික්කවේ සම්මා සමාධින් දේසිස්සාමි සා උපනිසං සපරික්කාරං තංසුනාද සාදුකම් මනසිකරෝත කියලා. ඒ කියන්නේ මාර්ග සමාධිය සප්‍රත්‍ය කොට සපරිවාර කොට දසන්නේ මි කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ආර සමාධිය කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මේ හත සහිතව චිත්තයාගේ යම් ඒකාග්‍රභාවයක් තියෙනවද, මේවයි පරිවාර බවක් තියෙනවද, මෙන්න මේ සමාධිය ආර්ය සම්මා සමාධිය කියලා ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය සහිතව, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන හත සහිතව තියෙන සමාධිය. මෙන්න මේ සමාධිය තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ බොහොම ප්‍රයෝජන තියෙන, ඵල තියෙන දෙයි කියලා. මේක සහිතව සිතෙහි එකඟභාවයක් තියෙන්න ඕනේ කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මෙහිදී මේ සම්මා දිෂ්ටිය පූර්වාංග වෙනවා කියලා. ඒ තමයි ෆෝරණ කියන එක, මුලින් එන දෙය කියන එකයි. අර මනුබ්බංගමා ගාතාව කියනකොටත් ඒ මනස මුල් වෙනවා කියනවනේ. ඒ වගේ මේ මනස මෙතෙන්දි මේ සම්මා දිට්ඨිය තමයි මුල් වෙන්නේ. එතකොට මොන ආකාරයටද මුල් වෙන්නේ? මිච්ඡා දිට්ඨිය මිච්ඡා දිට්ඨියයි කියලා දැනගැනීමේ අරමුණ වශයෙන් දැනගෙන එතන මුල් වෙනවා. සම්මා දිට්ඨියයි සම්මා දිට්ඨිය වශයෙන් දැනගෙන දැනගැනීම තියෙනවා. එතකොට මේ දැනීම උට සම්මා දිට්ඨිය වෙනවා කියලා දේශනා කරනවා. එතකොට තථාගතයන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා මිත්‍යා දෘෂ්ටිය මොකද්ද කියලා. මිත්‍යා දෘෂ්ටියේදී දුන් දේ විපාක නැහැ. එත් කියන්නේ මේ විදිහට මේ පුදන දේවල් වල විපාක නැහැ. මේ එක එක දේවල් කිරීමෙන් ඔය සුකට දුකට නම් කියලා තියෙනවා. මේ කර්මයන් කිරීමෙන් ඒවයේ විපාකයක් නැහැ. අම්මා නැහැ, මව නැහැ ආදී වශයෙන් මේ මිනිස්සෙන්ට තියෙනවා. මේ මව නැහැ, අම්මා නැහැ කියන එක මේ මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. මේ දැන් උච්ඡේද දෘෂ්ටිය ආවහම පුද්ගලයන්ට මේ බව කියනවා. පොඩ්ඩක් මයික් එක ගේන මියුට් කරගන්න. එතකොට අපි සම්මා දිට්ඨිය, අපි මිත්‍යා දෘෂ්ටිය දැන් කතා කරන්නේ. මිත්‍යා දෘෂ්ටිය ගත්තහම මිත්‍යා දෘෂ්ටියේ මේ ඵල විපාක නැතියි කියලා කල්පනා කරනවා. මේ අම්මා නැහැ, මව නැතියි කියන තත්ත්වයටම එයා ගිහිල්ලා. ඒ කියන්නේ දැන් කෙනෙක් කල්පනා කරනවා නම් උච්ඡේද දෘෂ්ටියක් තියෙනවා නම් මම නැතියි කියලා කිව්වහම එහෙමනම් මට ගුරුවරයෙකුත් නැහැ, මට මවත් නැහැ, පියාත් නැහැ කියන தത്വයට ඒ පුද්ගලයන් යනවා. ඉතින් ඒ தത്വයට තියෙන මේක මිත්‍යා දෘෂ්ටි කියන එක තථාගතයන් වහන්සේ පෙන්වනවා. ඊළඟට සම්මා දෘෂ්ටිය තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මම සම්මා දෘෂ්ටිය දෙපැරදි කොට කියමි කියලා, දෙආකාරයි කියලා. එක සම්මා දෘෂ්ටියක මේ ආශ්‍රවයන් සහිතයි. පුණ්‍ය භාගිය වූ උපද සංඛ්‍යාත විපාක දෙන සම්මා දෘෂ්ටියක් තියෙනවා. ඊළඟට අරි අනාශ්‍රව ලෝකෝත්තර මංගංග වූ සම්මා දෘෂ්ටියක් තියෙනවා. ඒ කියන්නේ එකක අපිට ඵලයක් විපාකයක් ලැබෙනවා. අනිත් සම්මා දෘෂ්ටියේදී එහෙම දෙයක් ඇත්තේ නැහැ. ඒක ලෝකෝත්තර මාර්ගයේ තියෙන ආශ්‍රවයන් සහිත නැහැ. දැන් කුසල් කළොතින් අපිට ඒ කුසල් කවදා හරි විඳින්නත් වෙනවා. කුසල් අපි කරන්න ඕනි. කුසල් කරාම ඒ කුසලේ කුසල විපාකය අපිට විඳින්න සිද්ධ වෙනවා. අපි තමහත්තුමු අපි සල්ලි දීලා දන් දීලා තියෙනවා නම් අපි පෝසත් වෙලා ඉපදිලා, එතකොට ඒ භුක්ති විඳීම කියන දේ තියෙනවා. මේ ආර්ය වූ සම්මා දිට්ඨියේදී එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක කුසල් පැත්තක් නෙමෙයි, අකුසලොත් නෙමෙයි, කලුත් නැති සුදුත් නැති ධර්මයක්. මහණෙනි ආශ්‍රව සහිත වූ පුණ්‍ය සහිත වූ පුණ්‍යභාගිය විපාක දෙන සම්මා දිට්ඨිය කවරේද කියලා කියනවා. එතෙන්දි තථාගතයන් වහන්සේ දේශනා කරනවා දීපු දේ විපාක ඇත, පුදන දේවල් වල විපාක තියෙනවා. මේ අපි කරන දේවල් මෙලොවත් තියෙනවා, පරලොවත් තියෙනවා, මවත් ඉන්නවා, පියත් ඉන්නවා. මේ ඌපපාතික සත්‍යයන් වශයෙන් ඉපදින සත්‍යයන් ඉන්නවා. ඒ කියන්නේ අනාගාමී වාගේ දිව්‍ය ලෝකවල ඉපදින අය. එතකොට මෙලව පරලොව විශිෂ්ට ඥානීන් දැකලා ප්‍රකාශ කරන ඒ සමන බ්‍රාහ්මණයන් ඉන්නවයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි ඒ සම්මා දෘෂ්ටි කියලා කියන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටියේදී මේව නැති කියනවා, සම්මා දෘෂ්ටියේදී මෙහෙම දේවල් තියෙනවයි කියන එක කියනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේක තමයි වැදගත්ම දේ, ආර්ය අනාශ්‍රව වූ සම්මාදිට්ඨිය මොකද්ද කියන එක. ආර්ය වූ සම්මාදිට්ඨිය මොකද්ද කියන එක. කතමාච වික්කවේ සම්මාදිට්ඨි අරිය අනාසව ලෝකෝත්තර මග්ගංග යාකෝ වික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ගං සමංගිනෝ අරිය මග්ගං භාවේතු ප්‍රඥා ප්‍රඥා ඉන්ද්‍රියං ප්‍රඥා බලං ධම්ම විචේ සම්බොජ්ජංග සම්මාදිට්ඨි මග්ගංග අයං උච්චති වික්කවේ සම්මාදිට්ඨි අරිය අනාසව ලෝකෝත්තර මග්ගංග. දැන් මෙතන තථාගතයන් වහන්සේ මේ හතරක් ගැන කතා කරනවා. ආර්ය චිත්තයක්, ඒ කියන්නේ සෝවාන් ඵලය, සකුදාගාමි, අනාගාමි, අරිහත්, මේ ඵලයන් තියෙන ආර්ය චිත්තයක්. අනාශ්‍රව චිත්තයක් කියලා කියන්නේ ඒක රහතන් වහන්සේට විතරයි තියෙන, කිසිම ආශ්‍රවයක් නැති චිත්තයක්. අරිය මග්ගං සමංගිනෝ, අරිය මග්ගං සමංගිතෝ කියලා, සමංගිනෝ කියලා කියන්නේ අපි හිතමු කෙනෙකුට සෝවාන් මාර්ගයේ තියෙන ඵලය නෑ, සකුදාගාමි මාර්ගයේ තියෙන ඵලය නෑ, ඒ වගේ අනාගාමි අරියත් මේ මාර්ගයන් තියෙනවා, ඒ ඵලය නැතු. ඒකට අනිත් ඵලයන් තියෙනවා. නමුත් ඒකේ ඉහළම එකේ ගත්තාම මාර්ගය විතරයි තියෙන්නේ. ආර්ය මග්ගම් භාවේතු, ආර්ය මාර්ගේ භාවනා භාවිතා කරනවා කියලා කියන්නේ මේ අපි දැන් අපි භාවනා කරනවා නම්, අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනාවට ගන්නවා නම්, ඒක දියුණු කරනවා නම්, ඒ කියන්නේ ආර්ය මාර්ගේ භාවිතා කරන පුද්ගලයෙක්. මෙහෙම කරන පුද්ගලයෙක්ගේ ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලයක්, ධම්ම විචය සම්බොජ්ජංගය, සම්මා දිට්ඨියක් තියනවද මේකයි කියලා කියනවා. මේකයි කියලා කියනවා මේ ආර්ය වූ සම්මා දිට්ඨිය. මේ තවත් එක්කෙනෙක් කෝල් කරනවා අපේ. එතකොට මෙතන මේ සම්මා දිට්ඨියේ, ආර්ය වූ සම්මා දිට්ඨියේ මේ අර හතර තියෙන, ඒ කියන්නේ ආර්ගම ආර්ය මාර්ගයේ, එහෙම නැත්නම් ආර්ය මාර්ගයේ භාවිතා කරන ඒ වගේ පුද්ගලයෙක්ගේ මේ ප්‍රඥාවක්. මේ මොකද්ද මේ ප්‍රඥාව? දැන් බලන්න, අපි මුලින්ම භාවනා කරන කෙනෙක් කල්පනා කරනවා මේ දුකයි කියලා එක අපි කල්පනා කරනවා. ඒ කියන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛා, මේ විදිහට ඒ ශෝක පරිදේව මේ සම්බන්ධයෙන් කල්පනා කරනවා. කල්පනා කළා මේ පුද්ගලයා යම් කිසි තීරණයකට එනවා, මේක ඇත්ත තමයි, මේ විදිහට මේකේ දුක්ඛයක් තියෙනවායි කියලා කියනවා. මේ තවත් එක්කෙනෙක්. එතකොට දැන් අපි මේ සම්මා දිට්ඨිය සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට මේ සම්මා දිට්ඨියේ, ආර්ය වූ සම්මා දිට්ඨියේ දී මේ විදිහට අපිට පේනවා, මේ දුක්ඛය කියන එක මෙනෙහි කරාම ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණය දුකයි කියලා මේ විදිහට බලාගෙන ගියාම මේක යම් ආකාරයකට මේක ඇත්තයි කියලා යම් ආකාරයකට වැටහීමක් ඇති වෙනවා. ඒක ගැන තීරණයකුත් වෙනවා, ඇත්ත තමයි මේ දේ දුකයි කියලා. ඒ අර තමන්ගේ උදාහරණ අනෙක්ගේ උදාහරණ එක බැලීමෙන් කෙනෙකුට මේ දේ ඇති වෙනවා. ඊළඟට මේ පුද්ගලයා මේ හොයනවා මේ දුක ඇති වෙන්නේ මොකද කියලා. අර සමාධි භාවනා සූත්‍රයෙන් සිද්ධ වෙන්නේ මේකයි. මේක බැලුවාම මේක බලනවා අපි මේ දුක්ඛ ස්කන්ධය ඇති වෙන්නේ කොහොමද කියලා. මෙතෙන්දි පේනවා මේ අපි මේ රූපේ සතුට සොයලා ප්‍රකාශ කළ පිළි අරගෙන තබා ගැනීම, මේ ක්‍රියාවලිය උඩ තමයි මේක ඇති වෙන්නේ. ඒකනම් දුක්ඛේ සමුදය මේ තණ්හාවයි කියන එක වැටහිමට එනවා. එතකොට එහෙමනම් මේකෙන් ගැලවෙන එක මේ තණ්හාවේ නිරෝධයයි කියලා, මේ තණ්හාව අතහැරීමයි කියලා කල්පනා වෙනවා. එතකොට මේ සඳහා වූ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා ඒ පුද්ගලයාට තථාගතයන් වහන්සේගෙන් ඇසීම නිසා යම් ප්‍රමාණයකට මේක ඇති වෙනවා. එතකොට මේවන් වූ ප්‍රඥාවක් තියෙනවා. මේ ප්‍රඥාව සම්පූර්ණයෙන්ම අවබෝධ වෙලා ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. අර අපි බැලුවා මිච්ඡා දෘෂ්ටිය ගැන බැලුවා. දැන් Tamanට මිච්ඡා දෘෂ්ටිය නෙමෙයි සම්මා දෘෂ්ටියක් යම් ආකාරයකට තියෙනවා. අර සාමාන්‍ය වූ සම්මා දෘෂ්ටියක් තියෙනවා. ඒ කියන්නේ බින්දීම්, දන් දීමෙන්, මාර්ග දේවල් වලින් ප්‍රතිඵල තියෙන අය ආදී වශයෙන් ඒ විදිහට තියෙනවා. එතකොට මේ ආර්ය මාර්ගයේ කියන එකේ සම්පූර්ණයෙන් අර භාවනා කරන පුද්ගලයාට මේ ප්‍රඥාවක්, මේ චිත්තයක් ඇති වෙනවා. මෙන්න මේක මේ විදිහයි කියලා හරියටම අර සාමාන්‍යයකට වඩා වෙනස් වූ ප්‍රඥාවක් අර මාර්ගයේ ඒ චිත්තයන්ගේ ඇතිවීමක් තියෙනවා භාවිතා කරන කෙනෙක්. එතකොට මේක මුලින් එක පාටම තියෙන ලාමකෝ පස්සේ පස්සේ මේක වැඩි වෙලා දිනු වෙලා දිනු වෙලා යනවා. ඒ කියන්නේ තමන් බලන ප්‍රමාණයට තමන් කොච්චර ප්‍රමාණයකට මේවයි මේ තීරණ පරිඥාවන් වලට ඇවිල්ලා තියෙනවද කියන අවුඩ තමයි මේක ඇති වෙන්නේ. එතකොට මේ සම්මා දිට්ඨිය නිසා ඒ පුද්ගලයා මිච්ඡා දෘෂ්ටි පහ කරන්න සම්මා දිට්ඨි ප්‍රතිලාභේ පිණිස එයා වෑයම් කරනවා. මෙයා මෙහෙම වෑයම් කරනකොට ඒ වෑයම උට සම්මා වායාමය වෙනවා. එතකොට මේ සතිය තියෙනවා, සිහිය පවත්වනවා. මේ සිහිය සහිතව මිත්‍යා දෘෂ්ටි පහ කළා. ඒ කියන්නේ මේ අනිත්‍යයි කියපු බොරු කතාවල් ටික අයින් කරලා, ඔය දීලා පළක් නැති අරව මේවා කියනවා අයින් කරලා මෙයා සම්මා දෘෂ්ටි ඇති කරගන්න උත්සාහ කරනවා. එතකොට මේ තුන මේ කැරකිනවා. මේ තුන් ධර්මියෝ සම්මා දෘෂ්ටි අනිපරි දාවන් කියලා කියනවා. මේක මේ රන් ඇන් සර්කල් අරවුන්ඩ් කියන එකයි කියන්නේ. මේ තුන පරිවාර වෙනවා. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන මේ තුන. මේක හරියට බලන්න අර සිගරට් බොන මිනිස්සෙක් මේ සිගරට් බීලා යාට මේ අසනීප වෙලා ડોක්ටර් ළඟට ගියාම ડોක්ටර් බල්ලා කියනවා මේ මිනිස්සු සිගරට් බොන්න එපා, තමුසෙ මැරෙනවා මේව කරාම මේ රෝගය හැදිලා කියලා. මේක අහලා ඉවරලා මේ පුද්ගලයාට මේ අම්මාකාරයකට දැන් හැංගීමක් ඇති වෙලා තිනවා. දැන් එයා කොයි වෙලාවක හරි ඉන්නකොට යාටත් කවුරු හරි වෙන කෙනෙක් සිගරට් බොනවා දැක්කාම අර ඒ පුද්ගලයාට ඇති වෙනවා මේ මට ආයෙත් බොන්න ඕනි කියලා වගේ හැඟීමක් ඇති වෙනවා. එතකොට මේ වගේ එකක් ඇති වෙන වෙලාවක යාට අර දොස්තරව මතක් වුණොත් ඒ දොස්තරව මතක් වීම හේතු කොටගෙන මේ පුද්ගලයාට අර දෘෂ්ටියක් ඇති වෙනවා සිගරට් බොන එක නරකයි, මේක මට මහා දුකක් දෙන දෙයක්, මම මැරෙන තත්ත්වයට පත් වෙන, දුක්ඛත්වයට පත් වෙන දෙයක් කියලා ඔයාට කල්පනා වෙනවා. එහෙම මතකයක් ඇරමුණක් ඇති වෙනවා නම් එයාගේ දෘෂ්ටි ආවා ඒ සම්මා ඒ දෘෂ්ටි, ඒ කියන්නේ බොනේ එක නරකයි, නොබොනේ එක හොඳයි කියන දෘෂ්ටිය. මේක ආවහම එයා ව්‍යායාම කරනවා අර බොන්න හිත දෙනවනේ, බොණ්ඩයි කියන හැඟීම ඇති වෙන එක ඒ සංකල්පේ පහ කරලා මෙයා කොහොම හරි නොබෙන ඉන්න මෙයා උත්සාහ කරනවා. එතකොට තමයි සම්මා වායාමී මේ මොහොතේදී යාට තියෙනවා. එතකොට එයා සිහිය පවත්වනවා, මේකෙන් සිගරට් බොන එක නොබෙන ඉන්නවා, ඒ නොබීම පවත්වාගෙන ඉන්න සිහිය පවත්වනවා. එතකොට මේ තුන මේක මේ විදිහට සිද්ධ වෙනවා. එතකොට මේක මේ අපේ සාමාන්‍ය ජීවිතයේ හැම දෙයකටම බලපාන දෙයක්. දැන් ගෙදරක මොකක් හරි බඩුවක් ගන්නවා වුණත් ඒ බඩුවටත් ඒ ගෙදර කට්ටිය කැමති වෙලා ඒ තීරණයක් එහෙම ගත්තාම ඒ අම්මාකාරයකට දෘෂ්ටියක් ඇති වෙලා ඊට පස්සේ ඒ කට්ටිය වෑයම් කළා තමයි ඒ බඩු ඒ ගෙදෙට්ට ගේන විදිහ කරන්නේ. ඉතින් මේ ආකාරයට මේ සම්මාදිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන්නේ මේ කුසල් කරනකොටත් මේ විදිහටම තමයි මේක කරකෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා දෘෂ්ටිය පූර්වාංග වෙනවයි කියලා. කොහොමද සම්මා දෘෂ්ටි පූර්වාංග වෙන්නේ? ඒ මිච්ඡා සංකල්පේ මිච්ඡා සංකල්පයයි කියලා එයා දැනගන්නවා. සම්මා සංකල්පේ සම්මා සංකල්පයයි කියලා දැනගන්නවා. ඒ දැනුම එයාට ඒ වෙලාවේදී සම්මා දෘෂ්ටිය වෙනවා. එතකොට මේක සාමාන්‍ය සම්මා දෘෂ්ටියක් සාමාන්‍ය සම්මා දෘෂ්ටියක් වෙන්න පුළුවන්. එතකොට මේ මිච්ඡා සංකල්පයත් ඒ සාමාන්‍ය වූ මිත්‍යා සංකල්පය තමයි අපි මෙතන කතා කරන්නේ. ඒ කියන්නේ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප කියන සංකල්පයන්. මේවා ඇති වෙන්නේ අර මනාපෝ අරමුණු හේතු කොටගෙන අපිට කාම සංකල්පයන් ඇති වෙනවා. ඒ කියන්නේ අපිට හැට ලැබෙන ස්පර්ශයක් හේතු කොටගෙන මේ මානසික අරමුණක් තියෙනවා. මේ අරමුණ හේතු කොටගෙන අපිට මේ සුඛ වේදී ස්පර්ශයක් ඇති වෙලා, සුඛ වේදනාවක් ඇති වෙලා, මේකෙන් සෝමනස්ස පවිචාරයක් ඇති වෙලා, මේකෙන් අපිට රාගය ඇති වෙනවා. රාගය හේතු කොටගෙන අපි මේ කාමයේ මේක විතක්කණය කරනවා. කාම විතක්කේ නිසා අපි මේ රාගයෙන් දැවිලා, ඉතින් මේක හේතු කොටගෙන තමයි අපිට අර උපාද සංකත ලක්කනේ, විපරිණාම දුක්ඛතාවය කියන එහෙම ඇති වෙන්නේ. එතකොට කාම සංකල්පය ওই විදිහට යනවා. ව්‍යාපාද සංකල්පයත්, හිංසා සංකල්පයත් මෙහෙම ඇතිවීම තියෙනවා. එතකොට ඊළඟට තථාගතයන් වහන්සේ සම්මා සංකල්පය පැහැදිලි කරනවා. සම්මා සංකල්පය කියන්නේ මම සම්මා සංකල්පයත් දෙයාකාරකට කියනවායි කියලා දේශනා කරනවා. එතකොට එකක් සංකල්පයක් මේ ආශ්‍රව සහිතයි. පුණ්‍ය භාගය කියන්නේ පුණ්‍ය කර්මයන් සහිත වූ දෙයක්. ඒකේ විපාකයන් දෙනවා. තවත් එකක් තියෙනවා ආර්ය වූ අනාශ්‍රව ලෝකෝත්තර මාර්ග වූ සම්මා සංකල්පයක් තියෙනවා. ඒකේ අර විදිහට විපාකයක් දෙන්නේ නැහැ. එතකොට තථාගතයන් වහන්සේ මුලින්ම මේ සාමාන්‍ය මණ්ඩේන් සම්මා සංකල්පය පැහැදිලි කරනවා. මේ ආශ්‍රයන් සහිත පුණ්‍ය වාගේ විපාකයන් දෙන සංඝා සංකල්පය මොකද්ද කියලා. මෙතෙන්දී තමයි නික්කම්ම සංකල්පේ, අව්‍යාපාද සංකල්පේ, අවහිංසා සංකල්පය කියන සංකල්ප තුන පැහැදිලි කරන්නේ. එතකොට අර කාම සංකල්පයට මේ නික්කම්ම සංකල්පය විරුද්ධයි. ව්‍යාපාද සංකල්පයට අව්‍යාපාද සංකල්පය විරුද්ධයි. විහිංසා සංකල්පයට අවහිංසා සංකල්පය විරුද්ධයි. එතකොට මේ සංකල්පය ආශ්‍රව සහිත පුණ්‍යාභාගී විපාකයන් දෙන සම්මා සංකල්පය. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණනි ආර්ය අනාශ්‍රව ලෝකෝත්තර මාර්ග වූ සම්මා සංකල්පයක් තියෙනවායි කියලා. මෙතෙන්දිත් පැහැදිලි කරනවා යෝකෝ භික්කවේ ආර්ය චිත්තස්ස අනාශව චිත්තස්ස ආර්ය මග්ගං සමන්ගිනෝ ආර්ය මග්ගං භාවෙතු. තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යාපනා චේතසෝ අබිනිරෝපණ වචී සංකාර අයම් භික්කවේ සම්මා සංකප්පෝ අරියා අනාසෝ ලෝකෝත්තර මග්ගංගා කියලා. දැන් මෙතෙන්දිත් අර වචන හතර අර විදියටම තමයි ආර්ය මාර්ගයක් තියෙන පුද්ගලෙක් ආර්ය චිත්තයක් තියෙන මේ මාර්ගඵලලාභීෙක් එහෙම නැත්නම් අනාශ්‍රෝ චිත්තයක් තියෙන රහතන් වහන්සේ වෙනි ආර්ය මාර්ගයේ සමංගිත ගිනෝ කියන්නේ අර මාර්ග චිත්තයන් තියෙනවා ඵල චිත්තයන් නැතුව. ඊළඟට ආර්ය මාර්ගයේ භාවිතා කරන ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනා කරන පුද්ගලයෙක් දිනු කරන පුද්ගලයෙක්. ඒ පුද්ගලයාගේ මේ තක්කෝ කියලා කියන්නේ මේ රීසනින් කියලා කියනවා, තර්කයක් කියලා කියනවා සිංහලෙන්. විතක්කෝ විතර්කයක් කියලා කියනවා. ඒ කියන්නේ මේ ඉංග්‍රීසියෙන් නම් මේක හොඳට පැහැදිලි කරනවා මේ ඉනිෂියල් තෝට් කියන එකයි. මේක අපේ මේ මනස යොමු කිරීමක් තියෙනවා. අර මලට බඹරා යොමු කරන්නේ ඒ වගේ මේකේ තියෙනවා මේ ඉනිෂියල් තෝට් එකක් කියන එක යොමු කිරීම. ඊළඟට සංකප්ප. අපිට සංකප්පය කියලා කියන්නේ අපි යම් ආකාර වූ චිත්තයක් තියෙනවා. මේ සංකල්පයන්ගේ රාගයම තමයි අපි ඔය කාමය කියලා හැම හඳුන්වන්නේ සංකල්පය. දැන් මෙතෙන්දී මේ හොඳ චිත්තයේ තියෙන මේ සංකල්පය. එතකොට අරවෙන් තොර වූ සංකල්පයක්. අප්පනා ව්‍යාපන. අප්පනා කියලා කියන්නේ මේක ඉංග්‍රීසියෙන් නම් කියනවා mental absorption කියලා. මේ අරමුණේ පිහිටවීමක් තියෙනවා. ඊළඟට මේ සිත මේ අරමුණට නම් වෙනවා. මේක හරිය වැදගත් දෙයක්. මෙතන මේ සිත යම් වූ අරමුණකට නැංවීමක් තියෙනවා. ඉංග්‍රීසියෙන් කියනවා application of the mind කියලා. එහෙම නැත්නම් වචී සංකාරය. එතකොට අපි මෙතන බලන්න ඕනි මොකද්ද මේ අපි මේ කියන්නේ. තථාගතයන් වහන්සේ මේ දේශනා කරන්නේ මොකද්ද කියලා බොහොම පරිස්සමෙන් බලන්න ඕන. දැන් මේ සම්මා දිට්ඨිය, ඊළඟට මේ සම්මා දිට්ඨියෙන් තමයි මේ සම්මා සංකප්පය කියන එක පෙන්වෙන්නේ. එතකොට දැන් අපි මුලින් බැලුවා දුකයි කියලා බැලුවා. ප්‍රඥාවෙන් දන්නවා දුකයි කියලා. මේ දුක ඇති වෙන්නේ මේ තණ්හාව නිසායි කියලා දැනගන්නවා. තණ්හාව නැතිවීම මේකේ නැතිවීමයි කියන එක දැනගන්නවා. මෙහෙම දැනගෙන මෙයා මේ සිත යම් ආකාරයකට යොමු කරනවා. මේක හුඟාක්ම තේරුම් ගන්න හොඳම දේ තමයි අර අපි බලලා දිනවා මේක මේ සලායතන විභංග සූත්‍රයේ කියන සූත්‍රය. සලායතන විභංග සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරන මේ වේදනාවන් මේ හයක් ගැන. ඒ කියන්නේ මේ ගෘහස්සිත පුද්ගලයෙක්ගේ දොම්නසක් තියෙනවා. ගෘහස්සිත පුද්ගලයෙක්ගේ මේ සොම්නසක් තියෙනවා. ඊළඟට ගෘහස්සිත පුද්ගලයෙක්ගේ උපේක්ඛාවක් තියෙනවා. දැන් ගෘහස්සිත පුද්ගලයෙක්ගේ දොම්නස තමයි මේ තමන් කැමති වූ ඇහින් බලන්න කැමති වූ මේ විස්ථාකාන්තා මනාපා කියලා කියන මේ කැමති අතීත වූ නිරුද්ධ වූ ඒ රූපයන් ඒ සිහි කරනකොට ඒ පුද්ගලයාට දුම්නසක් උපදිනවා. දැන් අපි හිතමු හොඳට කෙස් තිබිච්ච පුද්ගලයෙක්ගේ කෙස් නැති වෙලා, ඊළඟට පැහැය වෙනස් වෙලා, ශරීරයේ හොඳට තිබිච්ච පුද්ගලයෙක්ගේ යාගේ ශරීරය දැන් රැලි වැටිලා, මේ වගේ අර නිරුද්ධ වෙලා ගිය දෙයක්කයන් පස්සේ මේක චීයා කියලා ඒ වගේ හැඟීමක් ඇති වෙනවා. ඒ වගේ දුම්නසක් ඒ ශරීරය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හොඳට සල්ලි තිබිච්ච මිනිස්සෙක් හිතන්නකෝ ඒ පුද්ගලයාගේ සල්ලි ටික කොහොම නැති වෙලා ගිහිලා අන්තිම දුක් තත්ත්වයටපත් වෙලයි කියලා. අර ඒ වගේ දෙයක් ගැන කල්පනා කරාම ඔය කීයකෝ ඉන්න මිනිස්සු ඉන්නේ යන්නේ අයියෝ මගේ මේ සල්ලි තිබුණා මේව නැති වුණා ඒව විනාශ වුණා කියලා අන්නේ වගේ. මේ වගේ දුම්නසක් තියෙනවා. ඊළඟට මේ විදර්ශනාව සහිතවක් දුම්නසක් තියෙනවා. මේ විද ගෘහස්ථිතව දුම්නසල් හයක් තියෙනවා. ඉතින් කියන්නේ ඇහැ කන කය, ඇහැ කන නාසය, දිව ශරීරය, මනස, ඔය විදිහට බැලුවොත් උතන හයක් වශයෙන් පේනවා. ඒ වගේම මේ විදර්ශනා සහිතව බැලුවාම මෙතන දුම්නසල් හයක් තියෙනවා. ඒ කියන්නේ මේ රූපයන්ගේ විපරිණාමය නිරෝධ ලක්ෂණේ මේ විදිහට කල්පනා කරපු බුද්ධලයෙක් අනිත්‍යයි දුක්ඛයි කියලා මෙහෙම කල්පනා කරනවා. එහෙම කල්පනා කළා. එයා කල්පනා කරනවා මේ ආර්යයන් පුද්ගලයන් මේ අද හොඳයි සුඛයි කියන තැනකට පැවිදිලා ඉන්නවා, මම කවද්ද එතෙන්ට එන්නේ කියලා. දැන් මෙයා දුක් වෙන්නේ, අනේ මම කවද්ද මාර්ගඵල ලබන්නේ, කවද්ද මම රහත් වෙන්නේ කියන දේ කල්පනා කිරීමෙන් තමයි මේ දුම්නස තියෙන්නේ. එතකොට මෙතනත් දුම්නසවල් හයක් මෙතන තියෙනවා. ඉතින් රූප, ශබ්ද, ගන්ධ, ඒ විදිහට බැලුවහම. ඒ වගේම මේ ගෘහස්ථිතව ඉන්නකොට ගෘහස්ථිත පුද්ගලයෙක්ගේ මේ උපේක්ෂාවන් තියෙනවා. මේ ඇහෙන් රූපයක් දැකලා ඒ පුද්ගලයා ඒ දේ දිහා බලලා ඒක ගැන මේ ආදීනව දැකලා නෙමෙයි. දැන් අපි හිතමු අපි පුටුවක වාඩි වෙලා ඉන්නවා. මේ පුටුව සැපත් නැහැ, දුකත් නැහැ. ඉතින් එතෙන්දී පුටුව ඉක්මවන්නේ නැති යම් ආකාර වූ උපේක්ෂාවක් තියෙනවා. එතකොට මේ ගෘහස්ථිතව තියෙන උපේක්ෂාව. එතකොට උපේක්ෂාවල් එතන හයක් වෙනවා. ඊළඟට ග්‍රහස් මේ නෙක්කම්ම සහිතවත් අපිට උපේක්ෂාවන් හයක් තියෙනවා. ඒ කියන්නේ විදර්ශනාශ්‍රිත උපේක්ෂාව හයයි කියලා කියනවා. ඒ කියන්නේ රූපයන්ගේ විපරිණාම විරාග ලක්ෂණිය දැකලා පෙර රම් වූ රූපයක් තියෙනවද, දැන් රූපයක් තියෙනවද, ඒ හැම රූපෙම අනිත්‍යයි කියලා මෙයා කල්පනා කරනවා. මෙසේ මේ කල්පනා කරනකොට එයාට ඒ උපේක්ෂාවන් ඇති වෙනවා. එතකොට මේ උපේක්ඛාව ඒ රූපේ ඉක්මවලා තියෙන. ඒ කියන්නේ අපි පුටුව නම් මේ හැම පුටුවලටම, මේ පුටුවට විතරක් නෙමෙයි හැම පුටුවටම. ඒකයි මේකේ වැදගත්කම. දැන් මේ විදිහට මේ රූප, ශබ්ද, ගන්ධ සම්බන්ධෙන මේ විදිහට උපේක්ඛාවන් හයක් තියෙනවා. මේ විදිහටම අර සොම්නසත් පැහැදිලි කරන්න පුළුවන්. මේ අපිට යම් මූදයක් ලැබුණාම ඒ විදිහට ඒ පුද්ගලයාට මේ සොම්නසවත් ඇති වෙනවා. මේ මට මේ දේ ලැබුණා මොනවා හරි. දැන් ස්ටොක් මාකට් එක ගත්ත පුද්ගලයාට ඒ සල්ලි ස්ටොක් මාකට් එකේ ඒව උඩට ගියාම මේ පුද්ගලයා සතුටු වෙනවා, මට මෙහෙම ලාභයක් ලැබුණා, මේක හොඳයි මෙහෙමයි කියලා. ඒ වගේම නයිස් ක්‍රාමවත් මේ භාවනා කරනකොට අර මාර්ග චිත්තයන්ට ගම මේ 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 අනිත්‍ය දුක්ඛයි කියලා බැලුවාම එයා ධානයන්ට ගිහිල්ලා ඒ ධානයන්ගෙන් ඉතින් එයා ඒ සතුට වෙලා ඒ විදිහට එයාට සොම්නසක් තියෙනවා මේ අනිත්‍ය දුක්ඛ භාවය බැලීම නිසා. දැන් තථාගතයන් වහන්සේ මෙතන හරි ලස්සන දෙයක් කරනවා. තථාගතයන් වහන්සේ කියනවා අර පුටුවක් වගේ දෙයක් හරි මොනවා හරි අර කැඩිලා නැති වෙලා, එහෙම නැත්නම් ඉංගරැලි වෙටලා මේ වෙලා දුක් වෙවි ඉන්නවා වාග් පුද්ගලෙක් ඉන්නවා. ඒ වගේම අර තව කෙනෙක් ඒ පුද්ගලයාම භාවනා කරන මොහොතක කල්පනා කරනවා, අනේ මං කවද්ද මාර්ගඵල ලබන්නේ, කවද්ද මං ධ්‍යාන ලබන්නේ, ওই විදිහට කල්පනා කරනවා. මෙහෙම කල්පනා කර කර ඉන්න එක උතුම් දෙයක් නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ උතුම් දේ හේතු කොටගෙන අර ගෘහස්ථිතව අර පුටුව කැඩිලා ලෑල්ල නැති වෙලා ඒ වගේ කාර් එකේ උලන් ගිහිල්ලා අර ඒවා ගැන හිත හිතා ඉන්න එක අයින් කරලා මේක ගැන මේක නිසා මේක පහ කරන්නයි කියලා කියනවා. ඒ කියන්නේ අර නයිස් ක්‍රම් වූ සිත භාවිතා කරලා අර අනිත් එකෙන් අයින් වෙන්නේ කියන එකයි දේශනා කරන්නේ. ඊළඟට අර ගෘහස්ථිතව යමක් ලැබිලා යම් වූ සතුටක් තියෙනවනේ, ඒ සතුට මේ නයිස් ක්‍රම්ම වූ සතුටක් තියෙනවානේ ධානයන්ට හිමියමින්, අන්න ඒ සතුට හේතු කොටගෙන මේක පහ කරන්නේ කියලා කියනවා. ඊළඟට මේ ගෘහසිතව උපේක්ඛාවක් තියෙනවා. ඒ කියන්නේ අපි පුටුවක් වගේ දෙයක් සම්බන්ධයෙන් අපි වාඩිලා ඉන්නකොට සුඛ දුක්ඛත් නොවිච්චින්ද අර පුටුව ඉක්මවන්නේ නැති යම් උපේක්ඛාවක් තියෙනවා. ඒ උපේක්ඛාවට වඩා හොඳයි, බොහෝම හොඳ උපේක්ඛාවක් තමයි මේ අනිත්‍යයි දුක්ඛයි කියලා භාවිත කල්පනා කිරීමෙන් අර ගමන් කරන ඒ උපේක්ඛාව. එතකොට දැන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දැන් ගෘහස්ථිතව පැත්තේ තියෙන තුන වෙනුවට නයිස් ක්‍රමෝ තුන. දැන් මේ කියන්නේ මේ එකම පුද්ගලයා භාවන එකම පුද්ගලයාගේ අවස්ථාවල් දෙක. එක පුද්ගලයෙක් ඒ භාවනා එක වෙලාවක අර මේ කාමයන් සහිත වූ දේවල් භාවිතා කරනවා, තව මොහොතක එයා භාවනා කරන්න ගිහිල්ලා තියෙන සිත මේ විදිහට කල්පනා කරන. දැන් මෙතකොට දැන් මේ ගෘහසිත පැත්තේ තුන අර නයිස් ක්‍රමයේ තුනෙන් ඔන්න පහ කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ නයිස් ක්‍රම වූ තුන නයිස් ක්‍රම වේ තියෙන මේ දුක් වෙවි ඉන්නවනේ, අනේ මං කවද රහත් වෙන්නේ, අරම කල්පනා කරලා මෙහෙම හිත හිතා ඉන්නේ නැතුව අර අර නයිස්ක්‍රම් වූ සොම්නසට යන්නේ. ඒ කියන්නේ අර ධානයෙන්ගේ ප්‍රීතිය සුඛේ සහිතව ඒ ධාන තත්වයට මනස ගෙනියන්න. ඒතර තථාගතයන් වහන්සේ පෙන්නනවා මේකට වඩා උතුම් අර උපේක්ඛාව නයිස්ක්‍රම් වූ උපේක්ඛාව හොඳයි. ඒක නිසා මේකට යන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට බැලුවාම දැන් මේ උපේක්ඛාව දැන් ගෘහස්ථිත තුන වෙනුවට නයිස්ක්‍රම් වූ තුනකින් පැවැත්තුව නයිස්ක්‍රම් වූ ඒ සහිත වූ ඒ සිත් තුනේ බැලුවාම ඒ උපේක්ඛාව තමයි ඉහෙරටම තථාගතයන් වහන්සේ ගෙනියන්නේ. එතකොට දැන් මේ උපේක්ඛාව මේ හය ආකාරයි. කියන්නේ රූපය සම්බන්ධයෙන්, ශබ්දය සම්බන්ධයෙන්, ගන්ධය සම්බන්ධයෙන් තියෙන උපේක්ඛාව. එතකොට මේ නානාලම්බන උපේක්ඛාවට හොඳ වඩා හොඳයි මේ ඒක සම්බන්ධ වූ උපේක්ඛාවක්. ඒක තමයි මේ කතා කරන්නේ තථාගතයන් වහන්සේ මේ ආකාසෝ අනන්තෝ කියලා කෙනෙක් මනස පවත්නෝ නම් මේක බොහොම හොඳයි. අර උපේක්ඛාව මෙතන නම් එකයි තියෙන්නේ, අතන හයක් තියෙනවා. මේ හය වෙනුවට මෙතන එක පාවිච්චි කරන එක හොඳයි. ඉතින් තථාගතයන් වහන්සේ මේ විදිහට දිගින් දිගටම ගෙනහිල්ලා මේකේ අන්තිමට තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ සියල්ලට වඩා මේ ඔක්කොම සකස් කරන දේවල් මේ සකස් කරන දේවල්ට වඩා නිවන හොඳයි කියලා. ඒ නිවනට තමයි මනස යොමු කරලා නවත්තන්නේ. දැන් මෙතෙන්දි වෙන්නේ දැන් අපි මේ මහා චත්තාරික සූත්‍රයට ආපහු ආවෝතින් මේ සම්මා සංකල්පයේ තියෙන්නේ මෙන්න මේ දේ. දැන් බලන්න මේ වේදනාව උඩයි අපිට මේවා ඇති වෙන්නේ. දැන් අපි වේදනා තුනක් අපි දැන් මනාපික වූ අරමුණ හේතු කොටගෙන අපිට සුඛ වේදනීය වූ ස්පර්ශයක් ඇති වෙනවා. සුඛ වේදනීය ස්පර්ශයෙන් සුඛ වේදනාව සෝමනස්යෙන් අපි මේක පවිචාර කරනවා. හිතල බලනු මේක නිසා අපිට රාගය ඇති වෙනවා. රාගයෙන් කාම විතක්කය. ඊළඟට මේකින් මේ රාගයෙන් දැවෙනවා රාගජ පරිලාහෝ කියලා කියනවා. මේකින් ඇතිවෙන අපිට උපාද සංකත ලක්ෂණේ. ඉපදීම් සහිත ලක්ෂණේ මේකින් ඇතිවෙන විපරිණාම දුක්ඛතාවය. දැන් මේ අපි තථාගතයන් වහන්සේ අපිට පෙන්වන්නේ අර දුකයි කියලා බලපු පුද්ගලයා දුක්ඛය ඇති වෙන්නේ මෙන්න මේ කාම විතක්කය වැනි දේ කියලා කල්පනා කිරීමේ හේතු කොටගෙන, ඒ කියන්නේ තණ්හාව නිසායි කියලා කල්පනා කරලා, දැන් මේ කතාව මනාපෝ අරමුණින් ඇති වෙන්නේ මේ ගෘහසිතව තියෙන කතාවනේ. මේ ගෘහසිත කතාව වෙනුවට මේ නයිස්ක්‍රම් වූ කතාව පාවිච්චි කරනවා. ඒක තමයි මෙතෙන්දි කියන්නේ. එතකොට මෙතෙන්දි පෙන්වන්නේ මොකක්ද? මේ මනස නංවන්න. මනස මෙන්න මේ සිතට නංවන්න. කාම විතක්කේ හොඳ නැහැ, නයිස්ක්‍රම් විතක්කේට නංවන්න. ව්‍යාපාද විතක්කේ හොඳ නැහැ, අව්‍යාපාද විතක්කේ ඇති කරගන්න. ඒ කියන්නේ මනස උස්සනවා, උස්සලා මේක තියන්නේ. ඒ කියන්නේ ධානයෙන්ට ගෙනහිල්ලා ධානයෙන් අරක මට එපා, මේක තමයි හොඳ කියලා මනස ගාක් ඉහළට ගෙනියනවා. මෙතන වචී සංකාරයන් පවා ඇති වෙනවා මෙතෙන්දී. එතකොට ඒ කියන්නේ තථාගතයන් වහන්සේ කිව්ව දේ මට අවබෝධ වෙනවා, අවබෝධ වෙනවා මම, මට මේක තේරෙනවා කියලා පවා වචී සංකාරයන් පවා මෙතෙන්දී ඇති වෙනවා. එතකොට මේ සම්මා සංකල්පය මෙන්න මේ විදියයි. සම්මා සංකල්පයේදී එවේ නිෂ්කම්ම සංකල්පය ওই විදියට යනවා. අව්‍යාපාද සංකල්පයත් ওই විදියට තමයි. දැන් අව්‍යාපාද සංකල්පයේදී මොකද්ද තියෙන්නේ? මේ අපිට අමනාපික අරමුණු තියෙනවා. ඒක නිසා අපිට දුක්ඛ වේදනීය ස්පර්ශයක් ලැබෙනවා. අපි අකමැති දේවල් නිසා දුක්ඛ වේදනීය ස්පර්ශය නිසා දුක්ඛ වේදනාවන් ඇති වෙනවා. දුක්ඛ වේදනාවෙන් දෝමනස්ස පවිචාරය ඇති වෙනවා. ඒක නිසා අපිට ද්වේෂය. දැන් අපි හිත හිතා ඉන්නවා. දැන් අර මිනිසෙක් ඇවිල්ලා ඒ අපි මේ මිනිසයා ගැන අකමැති මිනිසෙක් එක ගැන හිතන්න අරගෙන ඒක නිසා දැන් හිත හිතා ඉන්නවා. ඒක තමයි ව්‍යාපාද විතක්කේ. ව්‍යාපාද විතක්කේෙන් දැන් ඇති වෙන්නේ මොකද්ද? දෝසජ පරිලාහ කියලා කියනවා. හේට් බෝන් ෆීවර් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. අර බැන බැන ඉන්නවා අර මනුස්සයාට. මේකෙන් ඇතිවෙන අර තිතස් ආඤ්‍ය තත්තම් සංකත ලක්කනේ. මේක අර තිබිච්ච දේ වෙනස් වුණා කියන දේ. අර මට ඕනි එක මේකයි, මට ලැබුණේ මේකයි කියලා වාගේ දෙයක් තියෙනවා අර වෙනස් වීම හේතු කොටගෙන. මේකෙන් ඇති වෙන්නේ දුක්ඛ දුක්ඛතාවය කියන එක. එතකොට මේ විදිහට දැන් අව්‍යාපාද සංකල්පය මේ විදිහට යනවා. ඊළඟට මේ දැන් මේක තමයි මේ දෙවෙනි පාර මේ අපි කතා කරන්නේ. මේක තමයි ද්වේෂය ඇති වෙන පාර. පළවෙනිව අපි කතා කරේ ලෝභය ඇති වෙන පාර. අර මනාපික අරමුණ හේතු කොටගෙන අපිට මේ කාම විතක්කයන් ඇති වෙලා අර විපරිණාම දුක්ඛයට යනවා කියන්නේ රාගයන් ඇති වෙලා. ඒක තමයි මේ ලෝභ පාර. මේ දෙවෙනි පාර මතක තියාගන්න ද්වේෂ පාර කියලා. තුන්වෙනි පාරකුත් තියෙනවා. මේ මනාප නොවුන අමනාප මනාප අමනාප දෙකම නැති ස්පර්ශයක් ආරම්මණයක් ඇති වුණාම ඒක හේතු කොටගෙන අදුක්කම සුඛ වේදනී ස්පර්ශයක් ඇති වෙලා ඒක නිසා අදුක්කම දුක වේදනාවක් ඇති වෙනවා. ඊළඟට උපේක්ඛාව සහිතව පවිචාරයක් තියෙනවා. ඒ කියන්නේ මේක අර හොඳ උපේක්ඛාවක් නෙමෙයි අර පුටු ඉක්මවන්න නැති තත්ත්වයේ උපේක්ඛාව. මේක නිසා මෝහයක් තියෙනවා. දැන් මෝහයෙන් මෙයා ඉන්නකොට මෙයාට මේ විහිංසා විතක්කයන් ඇති වෙනවා. විහිංසා විතක්කයන් මේක තමයි පොඩ්ඩක් අමාරු තේරුම් ගන්න කෙනෙකුට. මේක හරියට බලන්න මේ හරියට තමන් ඉන්න මුහුදු වෙරළක වාඩි වෙලා මින් සැපකුත් නැහැ දුකකුත් නැතුව වාගේ බලු පැටියෙක් මතුරට වැටෙන්න යනවා වාගේ දෙයක්. ඒ දවලාවේදී අර මනුස්සයා නැගිටලා යන්නෙත් නැහැ අර යව ගලව ගන්න. ඒ මනුස්සයා ওই බලු පැටියව මරන්න යන්නෙත් නැහැ මම නොමරන්න ඉන්නෙත් නැහැ මම කිසියම් සැලකිල්ලක් නැතුව එහි මගේ පාඩියේ ඉන්නවා වාගේ දෙයක් තියෙන. මේක තමයි මේ විහිංසා විතක්කය කියලා කියන්නේ. මේක නිසා මේ මෝහෙන් දැවෙනවා. මෝහජ පරිලාහ කියලා කියනවා. ඩිලූෂන් බෝන් ෆීවර් කියනවා. මේකෙන් තියෙන වයසංගත ලක්ෂණය තමයි මෙතෙන්දී ඇති වෙන්නේ. මේකෙන් සංඛාර දුක්ඛතාවය කියන එක ඇති වෙනවා. හදාගත්ත සංස්කාරයන්ගේ දුක්ඛතාවය කියන එක ඇති වෙනවා. මේක හරියට නිකන් අපි මැරෙනවා වගේ. අපි දැන් මේ රූපයක් හදාගෙන ඉන්නවා. කාලයක් ගිහිල්ලා අපි මැරිලා යනවා. ඉතින් මැරිලා යනවා නම් මොකටද හැදුවේ කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් වඩුවේ හදනවා පුටුවක් මේසයක්. ඉතින් ওই මේසෙ පුටුව කැඩලා ගියාම ඉතින් මහන්සිලා හැදුව මොකටද හැදුවේ කියන එක. ඒ වගේ තමයි අපි මේ රූපස්කන්ධයන් මහන්සිලා හදාගන්නවා. හදාගෙන ඉන්න පොඩි කාලේ ඉඳන් එහෙම ඇවිල්ලා ඊට පස්සේ රූපස්කන්ධය කැඩිලා බිඳිලා යනවා. එතකොට මේක මේ විදිහට වෙනස් වෙලා යනවා. දැන් බලන්න මේ සම්මා දිට්ඨිය හේතු කොටගෙන අර මාර්ග වූ ප්‍රඥාව සහිත වූ මේ සම්මා දිට්ඨිය හේතු කොටගෙන අපි දුකයි කියලා දැනගෙන දුක්ඛේ ඇති වෙන හේතුව දැනගෙන දුක්ඛ නිරෝධයයි කියලා දැනගෙන දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව මේකයි කියලා යම් හැඟීමක් ඇතිව මේ ගමන් කරනවා නෙක්ඛම්මයට. සම්මා දිට්ඨියෙන් මේක අපිට අනිවාර්යයෙන්ම පේනවා. මට තණ්හාව නිසා මේක ඇති වෙනවා නම් මම මේ තණ්හාව අතහරින එක තමයි කරන්න තියෙන්නේ. එතකොට මේ තණ්හාව ඇති වෙන්නේ මේ කාම මේ සංකල්පනාවෙන් නිසා නම් මට එහෙනම් කාමයෙන් අයින් වෙන එක තමයි මට ඕනි කියන එක තේරෙනවා. ඊළඟට ව්‍යාපාදේ නිසා මට ද්වේෂය ඇති වෙනවා නම් ඒ ද්වේෂයෙන් අයින් කරන්න ඕනි කියන එක කල්පනා වෙනවා. ඊළඟට මම මේ අවිහිංසාවන් ඇති කර ගන්න ටෝනී කියන එක ඇති වෙනවා. මේ මොකද මට මෝහය ඇති වෙනවා, හිංසාව තියෙනවා නේද. දැන් අපි ඒක තමයි මේ සාකච්ඡා කරේ. අන්තිමට විහිංසාව තියෙනවා නම් අපිට ඇති වෙන්නේ මෝහයයි කියන එක. දැන් එතකොට මෙතන පේනවා සම්මා සංකල්පයේදී මේ අපේ තියෙන සිත මේ තුන් ආකාරයකට මෙතන බෙදෙනවා. නෙක්ඛම්ම පැත්තට, අව්‍යාපාද පැත්තට, අවිහිංසාව පැත්තට. එතකොට ඒ කියන්නේ අලෝභ, අදෝස, අමෝහ කියන පැති තුනටයි මේ බෙදিলা ගමන් කරන්නේ. එතකොට සලායත විභංග සූත්‍රයේ පෙන්වන්නේ මේ ඔක්කොම අයින් කළා අන්තිමට නිවනටම යන්නේ කියන එක තමයි මෙතෙන්දි පෙන්වන්නේ. එතකොට මේ සම්මා සංකල්පයේදී මොකද්ද කරන්නේ? මේ තර්ක විතක්ක කරලා ගෙනියන්නේ කොතෙන්ටද? නිවනටම තමයි මේ අරමුණ මේක නංවන්නේ. අනිත් ඒවා ඔක්කොම අයින් කළා නිවනටම එනකම් මේක ගෙනියෑමක් තමයි මෙතෙන්දි කරන්නේ සම්මා සංකල්පයේදී. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සංකල්පයේ ප්‍රතිලාභය සඳහා එයා වෑයම් කරනවායි කියලා. ඒක එයාගේ සම්මා වායාමය වෙනවා. මිච්ඡා සංකල්පයේ දුර්වලනවා. ඒ කියන්නේ කාම සංකල්පයන් පහ කරනවා. ව්‍යාපාද සංකල්පයන් පහ කරනවා. විහිංසා සංකල්පයන් ඒවා පහ කරනවා. එතකොට අර හොඳ ඒවා තුන පවත්වන්න උත්සාහ කරනවා. එතකොට මේ අනුව මේ තුන ආපහු කියනවා මෙතන මේ තුන එකට ගමන් කරනවා කියලා. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන තුන මේ තුන රන් ඇන් සර්කල් එරවුන් කියන එකයි මේ කියන්නේ. මේකේ පරිවාර වෙලා ගමන් කරනවායි කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ කියනවා සම්මා දිට්ඨි පූර්වාංග වෙනවායි කියලා. මිච්ඡා වචනේ මිච්ඡා වචනයයි දැනගන්න. සම්මා වචනේ සම්මා වචනයයි දැනගන්නවා. ඒ දැනීම උට සම්මා දෘෂ්ටිය වෙනවා කියලා දේශනා කරනවා. ඊතර මිච්ඡා වාචාව මොකක්ද කියලා තථාගතයන් වහන්සේ අහනවා. මිච්ඡා වාචාව මේ පිසුන මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාපා කියන හතර. එතකොට බොරු කියනවා කියන දේ. ඊළඟට මේ පරුස වචන, සැර වචන කතා කරනවා. ඊළඟට පිසුනා වාචාව මේ මෙතන කියන දේ අහලා අනිත් තව තැනක ගිහින් කියනවා. එයාව කොටවන්න, අයින් කරන්න. මොකද තමන්ගේ කැමැත්ත තියෙන්නේ අර අරයගෙන් අයින් වෙන්න. එයාව එයාවත් එක්ක අනිත් අය යාළු වෙලා ඉන්නවටවත් කැමති නැති ගතියක් තියෙනවා, වෙන් කිරීමක් තියෙනවා. ඊළඟට සම්ප්‍රප්ලාප මේ හතර තමයි මෙතන මිත්‍යා වාචාවට තියෙන්නේ. එතකොට මේකට විරුද්ධ වූ සම්මයා වචනයක් තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා සම්මා වාචාව දෙආකාරයි කියලා. මහණෙනි, ආශ්‍රවයන් සහිතව පුණ්‍යභාගී වූ ඒ උපදි විපාක දෙන සම්මා වචනයක් තියෙනවා. ඒ කියන්නේ විඳින්න වෙන ආර්ය අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගයේ සම්මා වචනයක් තියෙනවා. ආශ්‍රවයන් සහිතව විපාක දෙනේදී තමයි මේ මුසාවාදාවෙන් වෙන් වෙනවා, පිසුනා වාචා වලින් වෙන් වෙනවා, පරුසා වාචා වලින් වෙන් වෙනවා, සම්ප්‍රප්පලාපයන්ගෙන් වෙන් වෙනවායි කියන දේ. මේකේ කුසලයයි කුසල විපාකයන් සහිතයි. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආර්ය අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ග වූ සම්මා වචනයක් තියෙනවා. ආර්ය සිත් ඇති මෙතෙන්දි තර විදිහටමයි කියන්නේ ආර්ය චිත්තස්ස අනාසෝ චිත්තස්ස ආර්ය මග්ගං සමංගිනෝ ආර්ය මග්ගං භාවිතු චතුපි වචෝ දිස්වච්චි දුස්චරිතේහි ආරති විරති පටි විරති වේරමණී කියලා. මේ ආරති කියලා කියන්නේ ඒකේ දුරවීමක් තියෙනවා, ඇබ්ස්ටේනින් කියන එකයි. විරති කියන්නේ වෙන්වීමක්, මේ රිෆ්‍රේනින් කියන අදහස. ඊළඟට මේ නැවැත්වීමක් තියෙනවා, අවොයිඩන්ස්. ඊළඟට විරමණයක්, ඒ කියන්නේ රෙස්ට්‍රේන් කියන එකයි. මේ විදිහේ අර්ථයන් හතරක් තියෙනවා. මේ වූ ආකාර වූ සම්මා වචනය ආර්ය අනාසෝ ලෝකෝත්තර මාර්ගය කියලා දේශනා කරනවා. දැන් බලන්න මේ සූත්‍ර දේශනාවේ පස්සේදී තථාගතයන් වහන්සේ පෙන්නනවා සම්මා දිට්ඨියෙන් තමයි සම්මා සංකප්පේ, සම්මා සංකප්පෙන් තමයි සම්මා වාචාව කියලා වෙන්නේ කියලා. මෙතන ටිකක් ගැඹුරුයි ධර්මයේ. මේක ඇති වෙන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් තමයි සම්මා සංකප්පය අපිට ඇති වුණේ. ඒක අපිට යම් ආකාරයකට පැහැදිලි වුණා. තණ්හාව නන්නට මේ ප්‍රශ්නේ ඇති කරන්නේ. මම තණ්හාවෙන් අයින් වෙනවා. එතකොට ඒ නිසා නික්කම්මයේ මේ විදිහට ඇති වෙනවා කියන එක එනවා. ඊළඟට මෙතනින් ටිකක් තවදුරට යනකොට කොහොමද සම්මා සංකප්පයෙන් මේ සම්මා වාචාව කියන එක ඇති වෙන්නේ කියන ප්‍රශ්නය එනවා. දැන් බලන්න සම්මා සංකප්පයේදී අපි කතා කළා මේක තුනකට බෙදිලා යනවා කියලා. ඒ කියන්නේ අපි පාරවල් තුනක යනවා. මොකද්ද පාරවල් තුන? අලෝභ, අදෝස, අමෝහ කියන පාරවල් තුනේ අපි යන්න හදන්නේ. කාම සංකල්පයක් මට තියෙනවා නම් මට තියෙන්නේ ලෝභය යන පාර. ව්‍යාපාදිය තියෙනවා නම් මං ද්වේෂයට යන පාර. ඊළඟට මේ හිංසාවන් මම කරනවා නම් මං යන්නේ මෝහයට යන පාර. මේ පාරවල් තුන මට එපා කියලා මම ගමන් කරන්න උත්සාහ කරනවා අලෝභ, අදෝස, අමෝහ තියෙන පාරට. අලෝභ දෝෂ අමෝහේ පාර යනවනම් මම මේ අලෝභ දෝෂ පාරට විරුද්ධ වූ යමක් මට ඇති වෙනවද මම මේකෙන් අයින් වෙන්නට ඕනි. නැත්තම් මට මේ පාරේ යන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ කියන්නේ මට ලෝභය ඇති වෙන පාර. මොකක්ද මට ලෝභය ඇති වෙන පාර? මම මුසාවාදයක් කරනවා නම් මුසාවාදයේ තමයි පදට්ටාණිය වෙන්නේ ලෝභය ඇති වෙන්න. මුසාවාදයේ තමයි ආසන්නම කාරණාව වෙන්නේ ලෝභය ඇති වෙන. ඒක නිසා මම මුසාවාදයෙන් නැති වෙයි අයින් වෙනවා. මොකද මම යන්න හදන්නේ අලෝභ පාරේ. මුසාවාදයේ තියෙන්නේ ලෝභ පාරේ. එතකොට මම ලෝභය කළොතින් කොයි මම මුසාවාදේ කරොතින් කොයිලා කරි මට ඇති වෙන්නේ ලෝභය. එහෙමනම් මට මේ පාරේ යන්න බෑ. ඒක නිසා මම මේ පාරේ තියෙන ගල් කැට ඉවත් කරනවා වගේ මම ලෝභය කියන එක පහ කරනවා. ව්‍යාපාදයේ තිනකොට ව්‍යාපාදේ හේතු කොටගෙන ඇති වෙන පාර අපි කිව්වා ද්වේෂය ඇති වෙන පාර. ඒ ද්වේෂය ඇති වෙන පාර ඉත එන් මම අයින් වෙන්නයි හදන්නේ. මට ද්වේෂය ඇති වෙන්නේ කොහොමද? පරුසා වචනේ තමයි ආසන්න කාරණය. ඒ වගේම පිසුනා වාචය කියන එක අනිත් ආසන්න කාරණය. පරුසා වාචා පිසුනා වාචා කියන දෙක නිසා මට ද්වේෂය ඇති වෙනවා. මම ප්‍රතිපත්තියට ගිහිල්ලා ඉන්නේ ද්වේෂය ඇති නොවන ප්‍රතිපත්තියට, ඒ කියන්නේ අදෝෂ ප්‍රතිපත්තියට. එහෙමනම් මගේ ප්‍රතිපත්තියට විරුද්ධ වූ දේ මම අයින් කරනවා. මොකද්ද? ඒ කියන්නේ පරුසා වචන, පිසුනා වචන කතා කිරීමෙන් මම අයින් වෙනවා. ඊළඟට මේ සම්ප්‍රප්පලාපයෙන් තමයි මෝහය ඇති වෙන්නේ. සම්ප්‍රප්පලාපය තමයි ආසන්න කාරණය මෝහයට. එතකොට මම ගිහිල්ලා තියෙන මේ විහිංසා විතක්කයෙන් ගිහිල්ලා මම යන්න හදන්නේ අමෝහ පැත්තට. එහෙමනම් මෝහය ඇති වෙන මේ සම්ප්‍රප්පලාපේ මම අයින් කරනවා. මේ අර පාරක් සුද්ධ කරගෙන යන මිනිස්සයා ඒ පාරේ දින ගල් කැට බොරළු අරව මේව අයින් කරලා ඒ පාර පිරිසුදු කරනවා වගේ මේ පාරට විරුද්ධව ගමන් කරන මේ දේවල් ටික ඔක්කොම අයින් කරගෙන යනවා. එතකොට මේ විදිහට අයින් කරගෙන යෑම තමයි මෙතෙන්දි තියෙන්නේ. මේක ආර චිත්තේ අනාසෝ චිත්තේ තමයි මේක පවතින්නේ. මේකේ සම්පූර්ණයෙන්ම ආර්ත විරති පටිවිරති විරමණී කියලා මේක සම්පූර්ණයෙන්ම මේකේ දුර්වීමක් වෙනවීමක් නැවැත්වීමක් කරනවා. එතකොට මේක කරන්නේ තථාගතයන් වහන්සේ කියන නිසා නෙමෙයි, මේක අවබෝධය නිසාමයි මෙතන කරන්නේ. අර මේකෙන් මට මේක ඇති වෙනවයි කියන අවබෝධය දැනගෙන මේක කරන්නේ. එතකොට තථාගතයන් වහන්සේගේ කීම, ඒ කියන්නේ ඒක ඇසීමෙන් අපිට සුතමේ ඥානය, සුතමේ ඥානයෙන් අපි මේක ගැන සිතලා ඒ චින්තාමේ ඥානය හේතු කොටගෙන තමයි මෙන්න මේක ඇති වෙන්නේ. මේක මේ මගේ විරුද්ධ පාර මේක තියෙන්නේ, මේක කළොත් මට මේක වෙනවා කියන හැඟීම උඩ ඒ දැනගැනීමෙන් තමන්ගේ මේ විදිහට මේ ආරචිත්ති මේ විදිහට ගමන් කරනවා. මේක හරිය වෙනස් බැලුවාම මේ සාමාන්‍ය කෙනින් කතා කරන මේ මුසාවාදා, පරුසාවාචා, පිසුනාවාචා, සම්ප්‍රප්ලාපා කියන එකට වඩා ගොඩාක් මේ විදිහට වෙනස්. මේක හරිය ගොඩාක් ගැඹුරු විදිහට යනවා. එතකොට ඊළඟට තථාගතයන් වහන්සේ මෙතන දැන් ආපහු දේශනා කරනවා මේ සම්මා මේ තුනත් අර විදිහටම එකට කැරකෙනවා. ඒ වගේම මේ මිච්ඡා වචන ඒක දුරලා සම්මා වචනේ උපදවනවායි. එතකොට මෙතෙන්දි මේ සම්මා සතිය පවත්වනවායි. මේ විදිහට මේ තුන එකට අනිපරිවාර වෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට සම්මා සමාධියේ සම්මා දෘෂ්ටිය ආපහු පූර්වාංග වෙනවා. එතකොට සම්මා දෘෂ්ටියෙන් තමයි මේ සම්මා සමාධියේ මෙතන මේක ඇති වෙන්නේ. මානෙනි කීසින් සම්මා දිට්ඨි පූර්වාංගයේද මිත්‍යා කර්මාන්තය මිත්‍යා කර්මාන්තය කියලා දැනගන්නවා. සම්මා කර්මාන්තය සම්මා කර්මාන්තය කියලා දැනගන්නවා. ඒ අනුව සම්මා දිට්ඨි වෙනවා. එතකොට මෙතෙන්දි මිත්‍යා කර්මාන්තය කියලා කියන්නේ මේ පරපණ නැසුම, ඊළඟට මේ අනුංග දේවල් ගැනීම, කාමී වැරද්දවා හැසිරීම කියන එක මිත්‍යා කර්මාන්තය. සම්මා කම්මාන්ත කියලා කියන්නේ සම්මා කම්මන්තේ ආදිත් දෙපාරයි දෙආකාරයි කියලා කියනවා. ආශ්‍රවයන් සහිතව එකක්, ආශ්‍රවයන් රහිතව ඒ ලෝකෝත්තර වූ මාර්ගය. එදාට ආශ්‍රව සහිතව මේ පුණ්‍ය භාගී දෙයෙන් තමයි මේ පානාති පාතාවෙන් වැළකෙනෝ, අදින්නා දානා කියන එකෙන් වැළකෙනෝ, කාමී මිච්ඡාසාරාවෙන් කියන එකෙන් වැළකෙනෝ. එතකොට මේවයි වැළකීමේ මේ ආශ්‍රව සහිතයි, ඒ කියන්නේ පුණ්‍ය කර්මයන් සහිත වූ දේ මේක විපාකයන් තියෙනවා. ඊළඟට මේ ආර්ය අනාසෝ ලෝකෝත්තර එක තමයි ආර්ය අනාසෝ ලෝකෝත්තර මංගංකා යාකෝ බික්කවේ ආර්ය චිත්තස අනාසෝ චිත්තස ආර්ය මග්ගං සමංගිනෝ ආර්ය මග්ගං භාවිතෝ තීපි කාය දුස්චරිතෙහි ආරති විරති පටිවිරති වේරමණි. අර කාය දුස්චරිතයන් තුනක්නේ අපි කතා කළේ. එතකොට මේ පානාති පාතා අදින්නා දානා කාමීසු මිච්ඡාචාරා මේකෙන් සම්පූර්ණයෙන් වෙන්වීමක් තියනවද? මේක තමයි මේ සම්මා කම්මන්තේ කියලා දේශනා කරනවා. මෙතෙන්දිත් බලන්න අර අපි කිව්වා සම්මා සංකප්පේදී අර තුනට බෙදුනායි කියලා. ඒ තුනට බෙදුනහම අපි අලෝභ දෝස මෝහ කියන පාර තුනේ යන්නේ. ඒ ලෝභ දෝස මෝහ පාරේ තමයි මේ පානාතිපාතයක් අපි කළුතින් අපිට ඇති වෙන්නේ ද්වේෂය. අපි ද්වේෂ පාරේ ගමන් කරන්න. ඒක තමයි ආසන්න කාරණේ. අදින්නා දාණය කණුංග දෙයක් හොරෙන් ගත්තොත් අපිට ඇති වෙන්නේ ලෝභය. අදින්නා දාණය තමයි ලෝභයට ආසන්න කාරණේ. ඒක ඒ නිසා ඒ කයින් කරන ඒ කාර්යෙන් අපි අයින් වෙනවා. මොකද අපි ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ අපි අලෝභ දෝස මෝහ පාරේ ගමන් කරනවා කියන එක. ඊළඟට කාමී වර්ධව හැසිරෙනවා නම් කාමී වර්ධව හැසිරීම හේතු කොටගෙන අපිට මෝහය ඇති වෙනවා. මෝහයත් ඇති වෙනවා, ලෝභයත් ඇති වෙනවා. ඒක හරිය ගැඹුරුයි. ඒක දෙපැත්තටම යනවා. මේ ධර්මයන් මතක තියාගන්නවත් බැරි වෙන පැත්තට ගමන් කරනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අපි මේකිනුත් අයින් වෙනවා. ඒ කියන්නේ අමෝහ පාර. එතකොට අලෝභ දෝස අමෝහ පාර තමයි අපි මේ කරන්නේ. ඒ පාරේ තියෙන ලෝභ දෝස මෝහයන්ට ගමන් කරන්න පුළුවන් යම් වූ දෙයක් තියනවද? අර ගල් බොරුළු අයින් කරනවා වගේ ඒ දේවල් ඔක්කොම අයින් කරලා ගමන් කරනවා. ඊළඟට ආපෝ තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ සම්මා දිට්ඨි, මේ සම්මා සමාධි සම්මා දිට්ඨි පූර්වාංග වෙනවා. මේ විදිහට මේ මිච්ඡා ආජීවය මිච්ඡා ආජීවය කියලා දැනගෙන සම්මා ආජීවය භාවිතා කරනවායි කියලා දැනගන්නවා කියලා. එතකොට මෙතෙන්දී මේ මිච්ඡා ආජීවය තියෙනවා මේ කුහණා ලපනා නිමිත්තකා කියලා මේ ෆෝචුන් ටෙල මේ එක එක දේවල් කියන්නේ මේ එක එක දේවල් අනාගතයේ මෙහෙම වෙනවා, ආරව වෙනවා, ඔයාට මේක ලැබෙනවා, ඔය වගේ දේවල් ලාභ සත්කාර සඳහා මේ දේවල් වලින් අයින් වෙනවා. එතකොට සම්මා ආජීවය පවත්වනවා. සම්මා ආජීව දෙආකාරයි කියලා දේශනා කරනවා. එකක් ඒ උපද විපාක තියෙන. එතකොට මේ සම්මා ආජීවය මිච්ඡා ආජීවය හැරලා ගමන් කරන ජීවිතය තමයි සම්මා ආජීවය. ඊළඟට මේ ආර්ය වූ එකක් තියෙනවා. මේ ආර්ය චිත්තේ ආපහු තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ආර චිත්තේ අනාස චිත්තේ අරිමග්ගං සමංගිනු අරිමග්ගං භාවිතෝ මිච්ඡා ආජීව ආර්ති විරති පටිවිරති පේරමණින්. එතකොට මේ වයින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගමන් කරනවා. එතකොට මේ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය සම්මා සමාධි සම්මා දිට්ඨි පූර්වාංග වෙනු සම්මා දිට්ඨිය පූර්වාංග වෙලා ඒ කියන්නේ මාර්ග දෘෂ්ටියේ සිටි මේ පුද්ගලයාට මාර්ග සංකල්පය ඇති වෙනවා. මාර්ග සංකල්පයෙන් ඒ සංකල්පයේ ඉඳලා සම්මා වාචාව, සම්මා වාචාවෙන් සම්මා කම්මන්තේ, සම්මා කම්මන්තෙන් සම්මා ආජීවේ, සම්මා ආජීවෙන් සම්මා වායාම, මේ විදිහට සම්මා සමාධිය දක්වා මේ විදිහට ගමන් කරනවා. සම්මා සමාධිය නිසා මේ ඥානිය ඇති වෙනවා. ඒ ඥානියෙන් ඇති වෙලා ඒ පුද්ගලයා මේ එතකොට ශේක පුද්ගලයෙක් නම් මෙතන අටක් තියෙනවා. අනිත් පුද්ගලයාට රහතන් වහන්සේට විමුක්තිය දක්වා ගිහිල්ලා එතන 10ක් තියෙනවා. එතකොට මේ විදිහටයි මේ තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ. මේක මේ මෙතෙන්දි පෙන්නනවා මේ සම්මා සමාධියේ සම්මා දිට්ඨිය පූර්වාංග වෙනකොට ඒ සම්මා දිට්ඨිය හිටපු පුද්ගලයාගේ අර මිත්‍යා දෘෂ්ටි නැති වෙලා යනවා. මිත්‍යා දෘෂ්ටියකින් හේතු කරගෙන යම් වූ ලාමක අකුසල ධර්මයන් තියෙනවා. ඒව ඔක්කොම නැති වෙනවා. බලන්න මිත්‍යා දෘෂ්ටිය ඇති වුණොතින් අපි යන්නේ මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා සති, මිත්‍යා සමාධි කියන කොටසටයි යන්නේ. මේ තමයි ලෝභ දෝෂ මෝහයන් ඇති වෙන පාර. මේ ලෝභ දෝෂ මෝහ පාරෙන් අපි සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. අයින් වෙලා මේ අලෝභ දෝෂ මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති සමාධි කියන ඒ පාරේ ගමන් කරනවා. මේ විදිහට තථාගතයන් වහන්සේ මේ එකින් එකට පෙන්නනවා. මේ එකින් එක සම්මා දිට්ඨිය හේතු කරගෙන මිච්ඡා දිට්ඨිය පහ කරගෙන යනවායි කියලා. ඉතින් මේ විදිහට මේ කරුණු 20 මෙතන ඇති වෙලා ඒ 20 හේතු කොටගෙන මේක ඒක නිසා තමයි මේක 40 ආකාරයි කියලා කියන්නේ, චත්තාරිස්සිත කියලා කියන්නේ. ඉතින් මේ ධර්මය තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කිසි කෙනෙක් ගරහන්නේ නැහැයි කියලා. මොකද මේක ඒ තරම් උතුම් වූ ධර්මයක් කියන බව තථාගතයන් වහන්සේ මෙතෙන්දි පැහැදිලි කරනවා. මම හිතන්නේ අපි මේ සූත්‍රයේ සම්බන්ධයෙන් මේ අපි කතා කරපු ප්‍රමාණය ඇති කියලා අපි දැන් ප්‍රශ්න වලට යමු වෙමු. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ඔව්
කියන්නේ
කියන්නේ ලෞකික සම්මාදේ ලෞකික සම්මාදිට්ඨිය සම්පූර්ණ වුණාට පස්සේ
හලෝ
පොඩ්ඩක් ඉන්න මනෝ කතා කරන්න. ඔව් ඇහෙනවා මනෝ කතා කරන්න පොඩ්ඩක් ඉන්න. කියන්න මනෝ.
මේ ලෞකික සම්මාදිට්ඨියකින් තොරව කවදාවත් ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ඇති වෙන්නේ නැද්ද?
ලෞකික සම්මාදිට්ඨියකින් තොරව ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ඇති වෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ. ලෞකික අපි සම්මාදිට්ඨියක් නැත්තම් අපි මේක දන්නේ නැහනේ. ඒ කියන්නේ දැන් තථාගතයන් වහන්සේට ඕක වෙන විදිහකට එන්නේ. තථාගතයන් වහන්සේ බලනවා, ඒ කියන්නේ අර අතීත භවයන් එහෙම දැකලා ඊළඟට අර තථාගතයන් වහන්සේ දකින්නෝනේ මෙන්න මේ කර්මයන් කළා, මෙන්න මේ කර්මයන් උඩ මේවා ඇති වෙනවායි කියලා. එතකොට තථාගතයන් වහන්සේට මේක වෙනස් ආකාරයකටයි සිද්ධ වෙන්නේ. ආරේ ශ්‍රාවකයන්ට මේ අනිත් විදිහකටයි මේක ඇති වෙන්නේ. තථාගතයන් වහන්සේගේ පැත්ත බලුවහම මේක වෙනස්. ඉතින් තථාගතයන් වහන්සේටත් මේ සම්මා දිට්ඨියේ මේ මුළු සෙට් එකම ඇති වුණා. අපිට ඇති වෙන්නේ අපි තථාගතයන් වහන්සේගෙන් හරි ශ්‍රාවකයන්ගෙන් හරි අහලා ඒ ලෞකික එක ගැන අපි භාවිතා කරලා ඒ ලෞකික එක ගැන කල්පනා කිරීමක් හේතු කොටගෙන අර තථාගතයන් වහන්සේගේ ආර්ය ධර්මය නැවත නැවතත් මෙනෙහි කිරීමෙන් තමයි අපිට මේක ඇති වෙන්නේ. එතකොට අරක ලෞකික එක බලපානවා. ඒ කියන්නේ දැන් ඇත්තෙම කියනවා නම් නිකන් හිතලා බලන්න Tamanට නැතිනම් ආහාර ටිකක් ගන්න පුළුවන් කමක් නැත්තම් මේ ආහාර හොයාගන්නම මහන්සි වෙනව නම් උදේ ඉඳන් රෑ වෙනකන් මහන්සි වෙන මිනිස්සයට කවදාවත් ඒ මිනිස්සයට හම්බ වෙන්නේ නැහැ මේ වෙලාවක් මේ මනස මේ ධර්මයට යොමු කළා මේක ගැන මිනිහි කරන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ ඒ தത്വෙට යන්න පුළුවන් හරියට වහල් එක් වාගේ වැඩ කරන මිනිස්සෙක් ගැන කල්පනා කරන්න මේකෙන් ගැලවෙන්න පුළුවන් කමක් ඇති වෙන්නේ එතකොට අර සම්මා දිට්ඨිය මුල් සම්මා දිට්ඨිය හේතු කොටගෙන ඒකේ විපාකයන් සහිතව එයා භුක්ති විඳලා තමයි මෙතන මේක ඇති වෙන්නේ. ඒ කියන්නේ කුසලයේ උපකාර වෙනවා. කුසලයේ නැතුව මේක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ලෞකිකකක උපකාර වෙනවා මේ ලෝක උත්තරයක ලබා ගන්න.
දෙවන සන්නේ ડોક્ટર අන්තන්ද මට තේරෙන්නේ මට ඇත්තටම තේරෙන්නේ ලෞකික ඒ කියන්නේ දැන් ආශ්‍රව සහිත කියනයි ආශ්‍රව රහිත කියන දෙන්න ඒ දෙවිදියට භාවිත කරන එක ඇත්තටම මට නම් තේරුණා පදි.
ඔව් මෙහෙමයි දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තේරුම් ගන්නකොට භාවනා කරනකොට දැන් අපි දුක්ඛය මෙහෙම මෙනෙහි කරනවා. දුක්ඛ සමුදය මෙහෙම මෙනෙහි කරනවා. මේක එකපාරට මිනිස්සෙකුට තේරෙන්නේ නැහැ මොකද්ද මේ තථාගතයන් වහන්සේ කියන්නේ කියන එක. තථාගතයන් වහන්සේ කියන්නේ මොකද්ද කියන එක බලනකොට දැන් අපිට පේනවා මිච්ඡා ආදීවිය මිච්ඡා දෘෂ්ටිය ගැන කල්පනා කරන්න ගත්තාම ඕන්න අපිට පේනවා මේ මම පෙලක් මිනිසු කියනවා දැන් අපි දන්නවා පෙලක්කයි මේ ආගිව් කරනවා මේ මම නැහැයි කියලා. මම නැහැයි කියලා ආගිව් කරන කට්ටිය ඉන්නවනේ ඕන් තරම්. ඒ කියන්නේ දෘෂ්ටියන් ඇති පුද්ගලයන් දෘෂ්ටි චරිතයන් උගාක් කාලවලට කතා කරන්නේ මම නැහැ. කතා කරන්න එපා මමයි කියලා කියන්නවත් එපා කියලා කියනවා. ඒ දෘෂ්ටිය නිසා එහෙම කියන්නේ. ඒතර මම නැති කියලා ගත්තොතින් එහෙම මොකද්ද වෙන්නේ? මම නැති කියලා ගත්තොතින් එහෙමනම් මට ගුරුවරයෙක් නැහැ. ගුරුවරයෙක් ඉන්න බෑනේ. මම නැත්තම් මට ගුරුවරයෙක් ඉන්නේ කොහොමද? අතීතේ පොඩි කාලේ මට උගන්වපු ගුරුවරයෙක් ඉන්න බෑ. මම නැත්තම් මට අම්මා ඉන්න විදිහකුත් නැහැ. තාත්තා ඉන්න විදිහකුත් නැහැ. එතකොට බලන්න මේක තමයි අර මිච්ඡා දෘෂ්ටියේ තියෙන ගතිය. එතකොට දැන් කෙනෙක් කල්පනා කරනවා නෑ මේක වැරදි මේ කතාව හරියන්නේ නෑ මේ කවුද කියන්නේ මට අම්මා නැති කියලා මට අම්මා ඉන්නවා මට අම්මා මේ ඇහැට පේනවා මේ අම්මා ඉන්නවා මේ ඊළඟට අම්මගේ කටහඬ මට කනට ඇහෙනවා තාත්තා ඉන්නවා මේක බොරු. එතකොට දැන් මේ පුද්ගලයාට ඇති වෙනවා පළවෙනි වශයෙන්ම අර මිච්ඡා දෘෂ්ටිය කියන එක අර වැරදි අරයා කියන කතාව වැරදිය කියලා අන්න හැඟීමක් ඇති වෙනවා. ඒ වැරදි කියන කතාව ඇති වෙච්ච ගමන් මෙයාට ඇති වෙනවා මේ සාමාන්‍ය ලෞකික සම්මාදිටියක් ඇති වෙනවා. අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා බලන්න මේක හරි ලස්සනට තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ අම්මා ඇත පියා ඇත. ඒ වගේම මේ දැනගෙන මේ දේශනා කරන දැන් බුදුහාමුදුරු ගැන පෙලක් අය කියනවා කවුද දන්නේ බුදුහාමුදුරු හිටියද කියලා. පෙලක් අය කියනවා කවුද දන්නේ ඔය ධර්මයේ හරියද නැද්ද කියලා. මේවා දැනගෙන දේශනා කරයි කියනවා කොහොමද දන්නේ කියලා. එතකොට දැන් හැබැයි දැන් බණක් අහන්න ගිය වෙලාවක Tamanට කල්පනා වෙනවා අනේ ඇත්ත තමයි මේ විදිහට තමයි මේක වෙන්නේ කියලා යම් වූ හැඟීමක් ඇති වෙනවා මේ බුදුහාමුදුරුවෝ කිව්ව එක හරියි කියලා. ඒ හාමුදුරුවෝ කිව්ව එක හරියි කියලා හිතනකොට බුදුහාමුදුරුවෝ කිව්ව එක හරියි කියලා පේනවා. එතකොට තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේවා දැනගෙන දේශනා කරන මේ පුද්ගලයන් ඉන්නවා. එතකොට දැන් අර මිච්ඡා එක අයින් කළා අර සම්මා එක ඇති වෙනවා. සම්මා දෘෂ්ටි කියන එක ඇති වෙනවා. බලන්න අපේ මනස පොඩ පොඩ පිරිසුදු වෙන්නේ මෙන්න මේ විදිහට. මේ පොඩ පොඩ මේ සාමාන්‍යක පිරිසුදු වීමෙන් තමයි අර මේ ලෝකෝත්තර ආර්ය වූ සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. අරක පිරිසුදු වුණේ නැත්නම් කවදාවත් මේක පිරිසුදු වෙන්නේ නැහැ. අර දෘෂ්ටි ඇති වෙන්න ඇති වෙන්න තමයි. දැන් අපි හිතාගෙන ඉන්නවා මේ කාමී යෙදිලා ඉන්න මිනිස්සයන්ට තේරෙන්නේ නැහැ මේක දුකයි කියලා. කවුද මේ කියන්නේ මේක දුකයි කියලා. මේ අපිට හොඳට කාලා බීලා අපි හොඳට සැපේ අපි මේ ජීවත් වෙලා ඉන්නවයි කියලා කල්පනා කරනවා. කාර් එක හොඳට තියෙනවා, මේ ගේ හොඳට තියෙනවා, ඔය ආදි වශයෙන් මේ පුද්ගලයා කල්පනා කරනවා. මෙහෙම කල්පනා කරගෙන ඉන්නකොට ඔන්න හිටපු ගමන් ඔක්ක සුනාමි එකක් හරි මොකක් හරි එකක් කියලා ඔන්න කඩාගෙන යනවා. අන්න එතකොට තමයි මෙයාට කල්පනා කරන්නේ අනේ ඇත්ත නේනම් මට දැන් නම් හරි දුකයි, ඔක්කොම තිවිච්චේව නැති වුණා, ළමයා නැති වුණා, අම්මා නැති වුණා, අරයා නැති වුණා, මේව නැති වුණා කියලා. අන්න එතකොට එයා එකතු වෙනවා අර තථාගතයන් වහන්සේගේ ඒ ධර්මයට. මෙහෙම පිරිසුදු වෙලා තමයි අර ආර්ය එක ගැන හිතන්නවත් එයාට පුළුවන්කමක් ඇති වෙන්නේ. නැත්තම් කවුද කැමති වෙන්නේ මේ දුකයි කියලා හිතන්න? දුකයි කියලා මිනිස්සුන් හිතන්න කැමති නැහැ. හරීම අකමැති දුක කියන එක හිතන්න මිනිස්සුන්. පුදුමාකාර විදිහට සුඛය ගැනමයි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. එතකොට දුකේ ගැන හිතන්න එයාට උදව් උපකාර වුණේ මොකද්ද? අර සාමාන්‍ය වූ සම්මාදිට්ඨිය තමයි උදව්පකාර වන්නේ. අර මිච්ඡාදිට්ඨිය පහ කිරීම. ඒකට මේ විදිහටයි මේක සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි මේ සූත්‍රයේ හරීම වැදගත් වෙන්නේ. මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්න කෙනෙකුට උදව්පකාර වෙන්නේ මෙන්න මේ විදිහට. මේ දේ අර සාමාන්‍යක එක වැරදි බව තීරුම් අරගෙන අර හොඳ සම්මාදිට්ඨියට ඇති වෙලා ඒ හොඳ සම්මාදිට්ඨියම වැඩි දියුණු වෙලා මේ ආර්ය සම්මාදිට්ඨියට කෙනෙක් ගමන් කරනවා. ඒ කියන්නේ කුටිම කියනවා නම් කෙනෙක් දුක ගැන හිතන්න, දුක්ඛ සමුදය ගැන හිතන්න, දුක්ඛ නිරෝධය, නිරෝධගාමිනී ප්‍රතිපදාවේ කෙනෙක් හිතන්න, ඒ පුද්ගලයාට ඇති වෙන්නේ නැහැ අර සාමාන්‍ය ලව් මේ සාමාන්‍ය වූ සම්මාදිට්ඨිය නැත්තම්. ලෝකෝත්තර එක ඇති වෙන්නේ නැහැ.
ඒකත් හලෝ දුක්ඛන්තු එකකින් අර ආර්ය චිත්තයක් තියෙන ආශ්‍රව රහිත කියන්නේ යම් කිසි මාර්ගඵලවලට පැමිණිච්ච කෙනෙක් මේ සම්මාදිට්ඨිය පුරාංගව මේ ආරස්ඨාංග මාර්ගය මේ වඩනිකද
මට හතරක් ඉන්නවනේ ඔතන හතරක් කියවනේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ගං සමංගිනු අරිය මග්ගං භාවේතු. එතකොට මාර්ගයේ නැති පුද්ගලයා භාවිතා කරන පුද්ගලයා
අන්නේ හතර මට අපහු කියන්නේ මේ නැත්නම්
ඒක නේද? ඔව් පළවෙනි එක තමයි අරිය චිත්තස්ස කියන එක. එතකොට අරිය චිත්ති ඔව් අරිය චිත්තය කියලා කියන්නේ සෝවාන් ඵලය සකුදාගාමි ඵලය කියන්නේ ඵල චිත්තයන්
තියෙනවා.
ඔව් එතකොට අනාශ්‍රෝ චිත්තය තමයි දෙවිනියට කියන්නේ. අනාශ්‍රෝ චිත්තය කියලා කිව්වහම ඒ කියන්නේ රහතන් වහන්සේම තමයි. ඒ කියන්නේ ආශ්‍රවයන් මොකක්වත්ම නැති රහතන් වහන්සේටනේ.
ඔව්.
ඊළඟ තුන්වෙනි එක අරිය මග්ගං සමංගිනෝ. අරිය මග්ගං සමංගිනෝ කියලා කියන්නේ මාර්ග චිත්තයක් තියෙනවා. ඒ කියන්නේ සෝවාන් මාර්ගය තියෙනවා. සකුදාගාමි මාර්ගය තියෙනවා.
එකෙන්
ඵලය ලැබෙන්නේ ඵලය ලැබලා තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පළවෙනියටම ගත්තාම සෝවාන් මාර්ගය තියෙනවා. හැබැයි සෝවාන් ඵලය නැහැ.
දෙවියෙක් ඉස්සෙට කෙනෙක් කෙනාට සෝවාන් මාර්ගය තියෙන්නේ.
අරිය මග්ගං සමංගිනෝ.
එයාගේ සෝවාන් මාර්ගය තියෙනවා.
මාර්ගය තියෙනවා. ඵලය නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට ඵලය තියෙනවා. හැබැයි එයාට සකුදාගාමි මාර්ගය තියෙනවා. සකුදාගාමි ඵලය නැහැ. මේ එක්කෙනෙක් නෙමෙයි අපි කතා කරන්නේ. මෙතන අට පුද්ගලයෙක්ම ගමන් කරනවා. එතකොට දැන් මෙතන මේ ආර්ය මග්ගං සමන්ගිනෝ කියනකොට රහතන් වහන්සේ කියන්නේ රහත් වෙලා නැහැ. ආර්ය මාර්ගයේ රහත් මාර්ගයේ තියෙන්න පුළුවන්. නමුත් ඵලය නැහැ.
ඒතර හතරවෙනි එක්කෙනා
හතරවෙනි එක්කෙනා තමයි සාමාන්‍ය පුද්ගලයා. එයාට මාර්ග ඵලයක් මොකක්වත් හම්බ වෙලා නැහැ. එයා තමයි මේ භාවනා කරන මේ පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිතා කරනවා. එයා සම්මා දිට්ඨි සම්මා සංකප්ප මේව භාවිතා කරනවා. භාවනාවට යොමු කරනවා. නම් වනවා සිතා.
ඒ අපි වගේ අයද?
ඔව්. මාර්ගඵල ලැබිලා නැති ඕනම කෙනෙක් මාර්ගඵල මාර්ග චිත්තයෙන් ලැබිලා නැති ඕනම කෙනෙක් මේ මාර්ගයේ දැන් මේ ඔය ඒ කියන්නේ තවත් කට්ටියක් ඉන්නවනේ මේව භාවිතා කරන්නෙම නැති කට්ටිය. එතකොට ඒ කට්ටිය මේකට අයිති වෙන්නෙම නැහැ.
ඔව්.
ඒකයි ඉන්නේ මිච්ඡා දිට්ඨිය.
මට පැටලෙන්නේ.
හතරවෙනි එක්කෙනා තමයි අපි කතා කරන්නේ. හුඟ දෙනෙක් සාමාන්‍ය පුද්ගලයන් ගත්තාම හතරවෙනි කොටසට තමයි යන්නේ. ඒ හතරවෙනි එක්කෙනාට තියෙනවා ප්‍රඥාවක්. යම්මාකාර වූ ප්‍රඥාවක් තියෙනවා. එයාට තියෙන ප්‍රඥාව අර සාමාන්‍ය ප්‍රඥාව තමයි මුලින් තියෙන්නේ. ඒ කියන්නේ මිච්ඡා දෘෂ්ටිය අර අරගොල්ලෝ කියන්නේ බොරු. අම්මා නැති තාත්තා නැති කියන කතා කරියන්නේ. මට අම්මා තාත්තා ඉන්නවා. තථාගතයන් වහන්සේ හිටියා. ඒ විදිහට එයාගේ සම්මා දිට්ඨිය තියෙනවා. බැයි මෙයා මේ භාවනා කරනකොට මේ සම්මා සමාධිය නිසා මෙයාට මේ සම්මා දිට්ඨිය ප්‍රඥාව සහිතව මෙයාට ඇති වෙනවා යම් කිසි දවසක. මේ බුදුහාමුදුරු කිව්ව දේ හරි කියන දේ ඇති වෙනවා. ඒ චින්තාමය ප්‍රඥාව හේතු කොටගෙන තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක ලැබුණට පස්සේ තමයි එයාට භාවනාමය ප්‍රඥාව ඊට පස්සේ පහළ වෙන්නේ ගිනියන්න පුළුවන් වෙන්නේ.
බොහෝම පින්දන් තේරෙනවා. මට මේ හතර සමාදක් කරන තුරු කලින් කියන පැටලන්නේ ඒක බොහෝම පින්දන්
තේරෙනවා. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ඩොක්ටර් මේ මානාරදෙල කතා කරන්නේ මේ මට දැනගන්න කැමති ඩොක්ටර් කොහොමද මේකට මේ අර සතර අගති ආහාර හතර කොහොමද මේක මොන සම්මා මේ ආරිෂ්ඨංගමයි කොතනටද ඒක සම්මා දිෂ්ටියටද හයි එකතු වෙන්නේ නැත්නම් කොහොමද කියන එක ડોක්ටර්?
ඔව් ඒක එන්නේ සම්මා දිට්ඨියටනේ. බුදුහාමුදුරෝ දේශනා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මේ සම්මා දිට්ඨි සූත්‍රයේ මොක? ඒ ආහාර හතර දන්නවද, ආහාර අතරේ ආහාර සමුදය දන්නවද, ආහාර නිරෝධය දන්නවද, ඒ ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවද, මේක සම්මාදිට්ඨියයි කියලා කිව්වා. එතකොට ඒ සූත්‍ර දේශනාවෙන් මේක එහෙම විදිහටම කිව්වා. එතකොට ආහාර හතරෙන් තමයි මේක ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි මේ කය ඇති වෙන්නේ පළවෙනිම වශයෙන්ම ගත්තාම ওই නියුට්‍රිමන්ට් කියන එක ආහාරයමනේ. කබලිකාර ආහාර හේතු කොටගෙන තමයි ඒක පළවෙනියම තියෙන්නේ. එතකොට ඊළඟට මේ ස්පර්ශ ආහාර හේතු කොටගෙන තමයි අපිට වේදනාව ඇති වෙන්නේ නේද? එතකොට ඊළඟට මේ නාම රූපයන් හේතු වෙනවා අපිට ඒ චිත්තයන් ඇති වෙන්න. ඊළඟට ධම්මේ ඇති වෙන්න නම් ඉතින් මානසිකාරය හේතු වෙනවා. ඉතින් මේ විදිහට බලන්න පුළුවන් මානසිකාරය ඇති වෙන්නේ දැන් අපිට චේතනාවන් වලින් මෙතන සකස් වෙලා එනවනේ. එතකොට මේ හතරෙන්ම තමයි මේක දුවන්නේ. චේතනාවන් නැති වෙනවා. ඒ චේතනාවන් හේතු කොටගෙන අපිට ඇති වෙනවා මේ විඥානය සකස් වෙනවා. විඥාණයෙන් ඉතින් මේ ධර්මයන් සකස් වෙනවා. මේ විදිහට අපිට බලන්න පුළුවන්. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
මේ කවනි කතා කරන්නේ අර කියනවනේ මුලව පටන් ගන්නකොට මේ සතන්ගින් සිත්යාගේ යම් ඒකාග්‍ර බවක් පරිවාර බවක් ඇති වෙනවා කියලා. එතකොට අපරාන්තුන්ද දැන් ප්‍රායෝගිකව අපි සම්මාදිටිය මෙහෙය කරගෙන මොහොතේ යනකොට ඉතින් දුක මෙහෙය කරගෙන යනවා ඒක අභිනන්දිත අභිවදිතී ඒකේ හේතුව ඊළඟට සමුදේ ඊළඟට අස්සංග මෙහෙම කරන්න නැත්තම් මෙහෙමයි කියලා ඔයගේ මෙහෙ කරන් ඉන්න සංකප්ප වාචා වලට එනකොට අපි අර දැන් ડોක්ටර් අතුන් කියවනේ ඒක ලෝභ ද්වේෂ මොහ පාරේ යන විදිහෙන් ගැනත් අපි එතන තව ටිකක් ඇතුළට මෙහෙ කරන්න ඕනද? මොකද මම එක්තරම වාචා සම්මන්තා ජීවිතයක ඇතුළට ගියේ නැහැ. දැන් මේ කියන්නේ මම මේ කියන්නේ වාඩි වෙලා ඉන්න සිටින්න.
ඔව් දැන් ඒක දැම්මනම් කරන්න ඕනේ නැහැ. අපි පස්සේ කාලෙක කරන්න වෙයිවි. දැම්ම මුලට නම් ඕක ඕන වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හරිය ගැඹුරුයි. ආර්ය අෂ්ටාංග මාර්ගය වැටෙන්නේ සම්පූර්ණ රහතන් වහන්සේටම තමයි. ඒ තරම් මේක බොහොම දුරකට යනවා. එතකොට මුලදී කෙනෙකුට සම්මා දිට්ඨියත් සම්මා සංකප්පයත් කියන දෙක මෙයා වෙනවා ඉතුරු තුන විශ්වාස කරනවා. ඒ කියන්නේ අර මුසාවාදා පරුසාවාචන පිසුනාවාච ඒ පැත්තෙන් වෙන දේ තමන් විශ්වාසයක් කරනවා. ඒක මෙහෙමයි කියලා තථාගතයන් වහන්සේගේ ඒ දේ උඩ මෙහෙමයි කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් දන්නවනේ. සාමාන්‍ය වුණොත් බොරු කිව්වම හිරේ දානවා මේ වගේ දේවල් කරනවා. ඊළඟට ඒ කාමයේ වර්ධව හැසුරුනාම හිරේ දානවා මේ වගේ මේ ප්‍රශ්න ගොඩක් තියෙනවායි කියලා. එතකොට මේ ගමන් කරන පුද්ගලයා මේ තත්ත්වයේ ඉන්නකොට මුලදී ඒ පුද්ගලයාගේ මේ කොටස තියෙන්නම ඕනේ යම් ආකාරයකට. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ මේක සම්පූර්ණයෙන්ම වැඩිලා තියෙනවා කියන එක නෙමෙයි යම් ප්‍රමාණයකටයි වැඩිලා තියෙන්නේ. ඒ කියන්නේ සීලස්කන්ධය සාමාන්‍ය පුද්ගලයෙක්ගේ සම්පූර්ණ වෙන්නේ නැහැ. සීලස්කන්ධය සම්පූර්ණ වෙනවා කියන්නේ ඉතින් ওই අලෝභ අදෝස පාරේ මේ අදෝස පාරේ තමයි ওই සීලස්කන්ධය සම්පූර්ණ වෙන්නේ. අලෝභ පාරේ තමයි සමාධිස්කන්ධය සම්පූර්ණ වෙන්නේ. අමෝහ පාරේ තමයි ප්‍රඥාස්කන්ධය සම්පූර්ණ වෙන්නේ. එතකොට දැන් මේක රහතන් වහන්සේට තමයි මේ සම්පූර්ණ වීම කියන එක තියෙන්නේ. අනිත් පුද්ගලයන් ඒ තථාගතයන් වහන්සේගෙන ශ්‍රද්ධාව ඇති කරගෙන මේ පිටුවාගෙන යනවා. එයාට පේනවා මේක මට තියෙන ප්‍රශ්නේ මේ සම්මා දිට්ඨි සම්මා සංකප්පයයි ලොකුම ප්‍රශ්නේ කියන එක පේනවා. මේ හුඟ දෙනෙකුට තියෙන ප්‍රශ්නේ මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ විතක්ක ටික තමයි. මේ විතක්ක ටිකත් එක්ක ෆයිට් කරගෙන ගිහිල්ලා අර දේවල් එයාගේ පිළිගැනීම හේතුව තියෙනවා. ඒ පිළිගැනීම හේතුව වුණ මේක ගැන හිතන්නේවත් නැතුව එයාගේ අර ওই කරුණ හතේ එකඟභාවයක් ඇති වෙනවා. මොකද එයා ඒ කරුණ මූලික වශයෙන්, ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව කරන පුද්ගලයේ පුරුද්දක් වශයෙන් ආරම්භයේදී මේ 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 සීල කොටස තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ සීල කොටස තියෙනවද කියලා බලලා තමයි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනාව අපිට කෙරෙන්නේ. මොකද මට දැන් මුලින් පන්සල් ගන්නවනේ මේ භාවනා කරන්න ඉස්සෙල්ලා. මේ පන්සල් ගන්න වෙලාවේ පොඩ්ඩක් අර පරුසා වචන පිසුනා වචන ඒ කොටසත් මනසට එකතු කරගන්න. එකතු කරගෙන බලන්න. ඒක මම මේ විදිහට මේ අඩු ගන්න භාවනාව දිවුවත් මම මේක පවත්වන්නේ නැtei කියන හැඟීම ඇතුව. එතකොට මොකද මේක දැන් මම කල්පනා කරනවා මම පානාතිපාතා වේරමණී කියනකොට මම කල්පනා කරනවා ප්‍රාණඝාතයක් කරති මට ද්වේෂය ඇති වෙනවා. ඒ නිසා මම ඒක නොකරනවා කියලා. ඊළඟට අදින්නා දාන වේරමණී කියනකොට මේක නිසා මට ලෝභය ඇති වෙනවා. ඒ නිසා මම මේක අතහරිනවායි කියන එක. ඒකට කාමීසු මිච්ඡාචාරා කියනකොට කල්පනා කරන්න තමන්ට ලෝභයත් මෝහයත් දෙකම ඇති වෙනවා කියලා. මුසාවාදා කියනකොට ලෝභය ඇති වෙනවා. පරුසා වචන කියනකොට කල්පනා කරන්න කරුණා පරුසා වාචා පිසුනා වාචා කියනකොට මට මේ නිසා පරුසා වාචා පිසුනා වාචා මං කළොත් මට ඇති වෙනවා ද්වේෂය. මම මොකටද ද්වේෂ කරන්නේ කියන එක කල්පනා කරනවා. ඊළඟට මේ සම්ප්‍රප්පලාප වුණොතින් මට මෝහය ඇති වෙනවා. මේවනම් හොඳට තියෙන්න ඕනේ. බොහෝම පරිස්සමෙන් හොඳට ඇති කරගන්න. මොකද සම්ප්‍රප්පලාප කළොතින් කල්පනා කරන්න මේ මෝහය ඇති වෙලා මේ මෝහය නිසාම භාවනාවේදී මේක සම්පූර්ණයෙන්ම වැළකෙනවා. ඒ මාර්ගේ ගමන් කරන්න බැරි වෙනවා. බාගෙට ගිහිල්ලා හිර වෙලා ඉන්නවා. Taman දන්නේම නැහැ භාවනා කරන්න පටන් අරගෙන යනවා. හොඳට ඇවිල්ලා මේ සම්මා දිට්ඨියවත් සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද අර මිච්ඡා දිට්ඨියෙන් ඇති වෙච්ච මේ කොටස් ටික වැඩ කරන්න පටන් ගන්නවා. ඒකයි අර ධානයෙන් ඇති වෙන්නේ නැති. ඒක නිසා ආරම්භයේදීම මේක තියාගෙන තමයි යන්නේ. එතකොට ආරම්භයේදී මේක ඇති කරගෙන තියෙන පුද්ගලයාට අර සිතේ පිරිසුදු බවක් තියෙනවා. ඒ පිරිසුදු බව හේතු කොටගෙන මේ හතේ අර එළයින් වීම යම් කිසි දවසක සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි මේ සීල කොටස හරි වැදගත්. සීලේ මුලින්ම සීලය ඇති කරගෙන තමයි අපි මේ භාවනාව පටන් ගන්න ඕනේ. කියන්නේ සීලය අපි කොහොම හරි දැන් අපි හිතමු දැන් මම සම්ප්‍රප්පලාප ගියෝ හිටියා නේද කියන එක කල්පනා වුණා නම් ඒක චෙක් කරන වෙලාවෙදී කල්පනා කරන්න ඒකට තීරණයක් ගන්න මං හිතනම් කරන්නේ නැහැ. අන්න ඒ තීරණය ගත්තොත් ඒ වෙලාවේ ඒ වෙලේ ඉඳන් භාවනා කරන්න පුළුවන්. ওই තීරණය ගත්තේ නැත්නම් ඕක කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඔය සීල කොටස හරීම වැදගත්. එතකොට දැන් මේ සීල කොටස සම්බන්ධයෙන් පස්සේදී ඕගලන්ට පෙනීවි සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ මේක තව තවත් සියුම් වෙවි එන්න පටන් ගන්නවා. එතකොට ඒ කාලෙදි තමයි ඒක කරන්න වෙන්නේ. ඒ කියන්නේ ඒවා මේ පස්සේ කාලේ මාර්ගඵල ලැබුවටත් පස්සේ ඇති වෙන දෙයක් තමයි මම මේ කියන්නේ. මූලිකව තියෙන ප්‍රශ්නය සම්මා දිට්ඨිය නැතිකම. සම්මා දිට්ඨිය ඇති කරගත්තාම ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේ සම්මා සංකප්පේ නැතිකම. මේ දෙක ඇති කරගත්තට පස්සේ ඒ කියන්නේ කෙනෙක් මාර්ගඵලත් ලබලා තියෙන්නේ ඒ தത്വයට ගියාට පස්සේ. ඉතින් ඒ ඉතුරු ටික ගැන පස්සේ තමයි ඒක ඕන වෙන්නේ. මේක මේ තථාගත වහන්සේ මේ ධර්මයේ දේශනා කරලා තියෙන හොඳට මතක තියාගන්න මේ ගිහි පුද්ගලයාට විතරක් නෙමෙයි. ගිහියටත් ඒ වගේම මාර්ග චිත්තයේ තියෙන පුද්ගලයාටත් මාර්ගඵල ලාභියටත් ඒ කියන්නේ අරිහත් මාර්ගයේ තියෙන පුද්ගලයාටත් තමයි මේ කියලා තියෙන්නේ. අරිහත් මාර්ගඵලය ලැබුව පුද්ගලයාට මේක කරන්න ඕනේ නැහැ. හැබැයි කලහම සප විහරණේ සුඛ විහරණේ ඉන්න පුළුවන්. ඉතින් ඒකයි මේ විදිහට තියෙන්නේ ධර්මයෙන්. තේරුණා සර්. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ડોક્ટર අලි මට දැනගන්න ඕනේ දැන් දුක්ඛ සත්‍ය මෙන්න එකනකොට අතීත සංඥා ගත්තට කමන්නේ නැද්ද?
ඔව් අතීත සංඥා ගන්න එක බොහොම හොඳයි. අතීත සංඥාවන් තියෙනවා නම් ඒවා Tamanට එනවා නම් ඒක ගන්න. හැබැයි හොඳට මතක තියාගන්න මේ කය සම්බන්ධෙණි වේදනා සම්බන්ධෙණි ඒ කොටස හොඳට වැඩිලා තියෙන්න ඕනේ. ඒ සංඥා සම්බන්ධී කරනවා නම් අර සමාධිය හොඳට තියෙන්නට ඕනේ. එතකොට අතීත සංඥා බුදුහාමුදුරුවෝ දේශනා කරනෝනේ දැන් රූප වේදනා සංඥා සංස්කාර විඥානේ සමුදියස්තංගමී බලනකොට තථාගතයන් වහන්සේ කියනෝනේ අතීතේ වර්තමානයේ අනාගතේ මේ ළඟ වෙච්ච දුර වෙච්ච මේ ඔක්කොම දේවල් සම්බන්ධයෙන් බලන්නේ කියලා. එතකොට ඒ සංඥාවන් ගන්න ඕනේ. ඒ සංඥාවන් නැත්තම් අපිට වද දෙන ඔය සංඥාව තමයි මහා ජරායක. ඒකෙන්ම තමයි අපි සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට ගෙනියන්නේ. ඒකෙන්ද මේ සංඥාවන් මේ කපලා දාන්න ඕනේ. අතීත සංඥාවන් වලට අරගෙන ඒක අයින් කළා දාන්න ඕනේ. අතීත සංඥාව අරගෙන හැබැයි අතීතයට ගිහිල්ලා ජීවත් වෙන්න එපා. මේ අතීත සංඥාව මතු කරලා ගන්නේ මේකේ කුණ කපලා මේක අයින් කරලා සුද්ධ කරලා දාන්න.
එතකොට මේ
ප්‍රසාකාරක බලන්න කියන්නේ ඒක. ඔව්. ඒක තියෙනවානේ ඔය බලන්න විභංගය. අභිධර්ම පිටකේ විභංගයේ පළවෙනි චැප්ටර් එක බලන්න නම් මේක තථාගතයන් වහන්සේ ඒ දේශනාව ඒක තියෙනවා හරියට. ඒ කියන්නේ මේ දුර වෙච්ච ළඟ වෙච්ච වර්තමාන දුර යම් දුරේ සන්තිකේවා ඔය විදිහට තියෙනවනේ. ඒ කියන්නේ සියුම් වෙච්ච දේ දැන් අපි දැන් හැගත්තාම මේකේ ඇවිල්ලා ග්‍රොස් කියලා කියනවා. ඊළඟට අර අනිත් රූපය ගත්තාම සියුම්. එතකොට මේ විදිහට දැන් වේදනාව පැත්තෙන් ගත්තාම දැන් අකුසල් සිතයි කුසල් සිතයි තමයි අපි කල්පනා කරන්නේ තියෙන්නේ. අකුසල් සිත ගත්තාම බොහොම ග්‍රොස් ගතිය තියෙන්නේ, රළු ගතිය. එනකට මේ කුසල් සිත ගත්තාම මේ සියුම් ගතිය. එතකොට මෙතන හරිය දිගයි. ඉතින් ඒක මේ වේදික වෙනවම සාකච්ඡා කරන්න ඕනේ බැලුවාම කතා කරනවා නම් අපි. එතකොට මේ කොටස් සම්පූර්ණයෙන්ම අපි බලන්න ඕනේ. හැබැයි මෙහිමයි මේකට මේ මම මේ දැන් ඔක 11 ගත්තොත් 11 5 55 මම මේ 55ම බලනවා කියන එක නෙමෙයි. මොකද මේක ඔක්කොම ඕන වෙන්නේ නැහැ. ඒ තමන්ට තියෙන ලොකු දේ ප්‍රඥාව තියෙනවා නම් මේ ලොකු දේ මොකද්ද කියන එක අල්ලගත්තොත් තමන්ට ලොකුට බලපාන. දැන් අපි හිතමු අතීත සංඥාවක් මට ලොකුට තියෙනවා නම් මේ සංඥාව තමයි මට ලොකු කියලා. අන්න ඒකට බේත් කරන්න. ඒ ලොකු එක ගලවලා ගියන් පස්සේ පොඩි පොඩි ඒවල් පස්සේ හිමින් සිරුවේ අයින් කරන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ දෙයක් තියෙන. අර රෝගේ එක එක කෙනාට මතුවලා තියෙන විදිහ වෙනස් නේ. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ડોક્ટર ලලිත් මට ප්‍රශ්නයක් තියෙනවා. මම ඡන්දපීවි. ડોક્ટર ලලිත් කතා කරනකොට කියුණා ආහාර සම්මා දිට්ඨිය කියන්නේ උත්තරනම් දැනුම් සම්බන්ධ දේශනා කරලා තියෙන්නේ ඒ චතුරාර්ය සත්‍ය දැනගන්න එක. ඊළඟ දෙවෙනි එක ආහාර කියලා. ඒ ආහාරයත් කවලින් කාල ආහාර, ස්පර්ශ ආහාර ඒ එහෙම කියලා බලනකොට ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ පංචස්කන්ධයේ
පංචස්කන්ධය තමයි අන්තිමට කොහෙන් ගියත් අපිට තියෙන්නේ. එතකොට කබලිකාර ආහාරය නිසා බලන්න අපිට ඇති වෙන ප්‍රශ්න ටික තියෙනවනේ. දන්නවනේ ඉතින් අපි ඒක සාකච්ඡා කරා මෙල්බන් වලදීම. එතකොට මේ කබලිකාර ආහාරයේ හේතු කොටගෙන අපිට මේ විපල්ලාසයන් ඇති වෙනෝනේ. අසුබේ සුබයි කියලා විපල්ලාසයන්, කාමයන් දැඩිව ගන්නවා, කාම යෝගේ, වස්තු කාම, ක්ලේශ කාමයන් ඇති වෙලා මේ ග්‍රන්ථ කරලා මේකේ රාගය දක්වා ගමන් කරනවානේ. දු රාගය දක්වා ගමන් කරාම රාගසල්ලෙන් අපි අල්ලගෙන ඉන්නේ මොකද්ද? රූපේ. රූපේ අල්ලගෙන විඥානේ පවතින. රූපේ අල්ලගෙන විඥානේ පවතිනවනම් මේක තමයි විඥාන ස්ථිතිය කියන්නේ. රූපේ අල්ලගෙන විඥානේ පවතිනවනම් එහෙමනම් එතන නාම රූප ධර්මයන් වැඩෙනවාමයි. විඥාණය මොකක් හරි අල්ලගෙන හිටියොත් එතන තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නාම රූපයන් වැඩෙනවා. නාම රූප සලායතන ওই විදිහට මුළු පටිච්ච සමුප්පාදයම එතන ඉඳන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ස්පර්ශ ආහාර හේතු කොටගෙන අපිට වෙන්නේ මොකද්ද? අපි ද්වේෂ සල්ලිය දක්වා ගමන් කළා. අර ස්පර්ශයෙන් ඇතිවෙච්ච වේදනාව අල්ලගෙන අපි ද්වේෂය ඒක තියෙනවා. එතකොට දැන් වේදනාව අල්ලගෙන ඉන්නවා. එතකොට දැන් අපි කතා කරා රූපේ, දැන් දෙවෙනුට වේදනාව. තුන්වෙනි පාරේ මනෝ සංචේතන ආහාරය. මේක හේතු කොටගෙන අපිට දෘෂ්ටියක් ඇති වෙනවා. මේ දෘෂ්ටි සල්ලය ඇති වෙනකොට දැන් මේ දෘෂ්ටි සල්ලය හේතු කොටගෙන මොකක්ද ඇති වෙන්නේ? අර සංඥාව තමයි හේතු වුනේ මනෝ සංචේතනාව ඇති වෙන්න. එහෙමනම් ඒ පාරේ යා සංඥාව අල්ලගෙන ඉන්නවා. ඉතින් මෙතන තාපහු නාම රූප ධර්මයන් අර විදිහටම වැඩෙන්න ගන්නවා. හතරවෙනි පාරේ බලන්න. හතරවෙනි පාර විඥාන ආහාරය. ඉතින් විඥාන ආහාරය නිසා අපිට මෝහ සල්ලය ඇති වෙනවා. මෝහ සල්ලය ඇති වුනහම මෝහ සල්ලයෙන් අල්ලගෙන ඉන්නේ මොකද්ද? මෝහ සල්ලය තිබුණම සල්ලය ඇති වෙච්ච ගමන් ඉතින් ඒ විඥානයක් අල්ලගෙන ඉන්නේ. ඉතින් අල්ලගෙන ඉන්නේ සංස්කාරය. සංස්කාරය හේතු කොටගෙන විඥානය ඇති වුනේ. එතකොට මේක ඇති වෙන. දැන් අපි කතා කරේ මොකද්ද? රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය කියන්නේ චේතනාව. මේක උඩ විඥානි පැවතීම. එතකොට පංච උපාදානස්කන්ධයමයි. එතකොට කොහෙන් ගියත් අපි පංච උපාදානස්කන්ධය තමයි කියන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ කිව්වේ සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඒ කෙටියෙන්ම කිව්වේ ඒ දේ තමයි. ඉතින් ඒ දේම තමයි මෙතන ඇති වෙන්නේ. මේ විදිහට මේ කබලිකාර ආහාරයක් නොවෙනවා නම් අපිට මේ රාග සල්ලයක් ওই විදිහට වෙන්නේ නැහැ. විඥානීය පිහිටීමක් වෙන්නේ නැහැ. ස්පර්ශයක් වෙන්නේ නැත්නම් අපිට දෝෂ සල්ලේකුත් නැහැ. වේදනාව අල්ලගෙන විඥානීය පිහිටන්නේත් නැහැ. මේ විදිහට සම්පූර්ණයෙන්ම මේ ආහාර හතර හේතු කොටගෙන අපි මේ විඥානීය පිහිටලා අපිට මේ සම්පූර්ණයෙන් පටිච්චසම්පාදේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක තමයි මේ දුක්ඛය කියලා කියන්නේ. මේක මේ විදිහට දුක්ඛය අපි ඇති වෙන පටිච්චසම්පාදේ උතනක හරි ඇති වෙනවද? පටිච්චසම්පාදේ හේතු කොටගෙන අපිට ඇති වෙන්නේ මොකද්ද? ජාතිය ඇති වෙනවා. භවපච්චයා ජාති ඕකමනේ ඇති වෙන්නේ. ඉතින් කොහෙන් ගියත් ඇති වෙන්නේ ඔය දෙයමයි. ඉතින් ඒක ඇති වුණා නම් ඉතින් දුකයි. එතන ඉඳන් මේක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ජාති ඇති වෙනවා කියන එක කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොනවාක මේ ඇති වෙන්නේ දුක්ඛ ස්කන්ධේම තමයි. ඇති වෙනව නම් ඇති වෙන්නේ දුක්ඛ ස්කන්ධේ, නැති වෙනව නම් නැති වෙන්නේ දුක්ඛ ස්කන්ධේ. එතකොට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා අපි කතා කරන්නේ මේ දුක්ඛ ස්කන්ධේම තමයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ටෙලිෆෝන් කරද්දී මම ඇහුවනේ අපි පංචස්කන්ධයේ මේ සාකච්ඡා කරන්න යනවා අපේ මේ ධම්මනික්කසින් රූපෙකින්.
ඔව්.
ඉතින් මේ ඒකදී මම ඇහුවේ මේ අර සූත්‍රයන් ටිකක් කියන්නේ කියලා මේ අදාළ ඒවා. ඉතින් ඒක අර සීල සූත්‍රයේ උදව් ප්‍රයෝජනෙ වුණා. නමුත් මට මේ තේරෙන්නේ නැති මොකද ඒකට සීල සූත්‍රය කියලා කියන්නේ.
ඇයි එතන සිල්වත් භික්ෂුවනි ඔය ඔක්කොම මෙනෙහි කරන්න යන්නේ? ඔව් පදනමින්දනේ සිල්වත් භික්ෂුවක් තමයි මේක මෙනෙහි කරන්න යන්නේ. සිල්වත් භික්ෂුවක් සිල්වත් නොවුනා නම් ඒ පුද්ගලයාට ඉතින් මේක තේරෙන්නේ නැහැ. මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ කියන ඔය එකක්වත් තේරෙන්නේ නැහැ. මොකද සිල්වත් නැත්තම් එයා ඉන්නේ අර ලෝභ දෝෂ මෝහ කියන තුන් පාරේ ගිහිල්ලා. ඒ කියන්නේ යාගේ තියෙන මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප ඒ පාරේ ඉන්නේ. ඒ පාරේ ඉන්න පුද්ගලයාට මේ මොකක්වත් තේරෙන්නේ නැහැ.
ඒ කාරණාවෙන් ඒ කියන්නේ
දෙයක්. ඩොක්ටර් මාලාරම්බල කතා කරන්නේ මේ සමාවෙන්න මේ අපි වැඩි දෙයක් ඉල්ලනවා නම් ඩොක්ටර්ට අමොකද අර විසුද්ධි මග්ග කියන මේ වෙබ්සයිට් එකේ අපි මේ කරන මේ රෙකෝඩ් කරපු ටික දාන්න පුළුවන්ද ඩොක්ටර්? එතකොට මොකද අපිට මේක මුගක්සර කහනකොට තමයි දැන් මේ ඩිස්කස් කරනකොට බොහොම යන්තම් ඔළුවට යන්නේ.
හොඳයි මං අද ඒක දාන්නම්. මං අද ඒක රෙකෝඩ් කළා. අද ඒක දාන්න. පහගියේ මොකද අර මං පළවෙනි දවසේ රෙකෝඩ් කරන්න බැරි වුණා දෙවෙනි පාර. එතකොට මම රෙකෝඩ් කළාට ඒක කෑල්ල දෙවෙනි කෑල්ලනේ. ඒක නිසා ඉතින් ඒකේ මේකක් නැති වුණා. දැන් අද ඒක අද ඉඳන් අපිට දාත හැකියි.
හුඟක්ම පින් තේරෙන සන්නේ.
හොඳයි තමයි සන්නේ.
හොඳයි
එහෙනම් අපි අද සාකච්ඡාව එහෙම නවත්තමුද? තව ප්‍රශ්න නැත්තම්
ඩොක්ටර් මේ එන එන සෙනසුරාදා
වෙනම එකක්ද? එන සෙනසුරාදා අපි අර දැන් අර දැන් ප්‍රශ්නකුත් ඇහුවානේ අර මේ එකලස ආකාරයකට කරන දේ ගැන. අපි ඒක ගැන පොඩ්ඩක් ඒ අභිධර්ම පිටකේ විභංගය අනුව ඒ කොටසක් බලලා ඒ අනුව අපි සාකච්ඡාව මේ සම්බන්ධයෙන් හේතු කරගෙන අපිට ටිකක් දුරට ගෙනියමු තව. අභිධම්ම පිටකේ විභංගයේ පළවෙනි චැප්ටර් එක. පළවෙනි චැප්ටර් එකේ තියෙනවා කොහොමද මේ 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 බලන්නේ කියලා මේ එකලස ආකාරයට බලන විදිය රූප වේදනා සංඥා සංස්කාර විඥාන සම්බන්ධයෙන්. ඕක මේ මනෝත් ඇහුව කලින් පාරක් ඒක අපි හිතන දැන් දෙතුන් දෙනින්ම කතා කරන නිසා අපි ඒක බලමු ටිකක්. ඒක ගොඩාක්ම ඒ කියන්නේ ගොඩාක්ම දුරට ගියොතින් හුඟ දෙනෙකුට අමාරු වේවි. නමුත් යන්න පුළුවන් ප්‍රමාණයක් අපි ඒක බලමු.
ඔව් මොකද සංයුත්නිකායේ ඉතර විස්තර සහිතව නෑ. නිකන් අර මේ සඳහන් කරන විතරයි.
ඔව්
සංයුත්නිකායේ අර මේ මොකද කන්දවග්ගේ
ඔව්
මම කියුවා ඒකේ නිකන් සඳහන් කරන එක විතරයි ඒකලස ආකාරයේ.
ඒක
වැඩි විස්තරයක් නෑ.
ආ. අපි එහෙනම් ඒක බලමු. ඒක බලන එක හොඳයි. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.